කරු හෙක්ට අපහම මෙතුම ඔබතුමාට මිනිත්තු 10ක කාලයක් තියෙනවා. ඕඩර් ප්ලීස් කරු සමම්පිය හේරත් මෙතුමා මුලාසනෙට.
හෙක්ට අපහම මුලාසන වෙන කරු මන්ත්‍රීතුමනි ස්තුතිවන්ත වෙනවා. හැබැයි විනාඩි 3ක් කපලා. මොන හේතුවක්ද දන්නේ නැහැ කපලා තියෙන්නේ. ඒ නිසා පළමුවෙන්ම කියනවා මම හිතන්නේ මට පෙර කතා කරා අපේ ගරු മന്ത്രി තුමෙක් එතුමා කිව්වා මේ ආරක්ෂාව ගැන අපි පොලිසිය සහ අනිකුත් අයගේ ආරක්ෂාව සම්බන්ධව අපි පොලිසිය ශක්තිමත් වෙන විදිහට කතා කරන්න. මම හිතනවා ගරු සභාපතිතුමනි පාර්ලිමේන්තුව තමයි දැන් ආරක්ෂාව නැතිම තැන හැටියට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතනවා මෙතන අපි පඬිත කතා කිව්වට වැඩක් නැහැ. අනිත් ඇයට අපි ආදර්ශයක් විදිහට මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරනවාද කියලා. දැන් අද කතා කරන්න තියෙන්නේ ආරක්ෂක සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශීර්ෂ සම්බන්ධව කාර්යක සභා අවස්ථාවේ. දැන් මහජන ආරක්ෂාව. දැන් මහජන ආරක්ෂාව කාගෙන්ද ගන්න තියෙන්නේ? දැන් මහජන ආරක්ෂාව කරන්න තියෙන්නේ පොලිසියට හෝ වෙනත් ආයතනයකට. මහජන ආරක්ෂාව කරන්න තියෙන්නේ මහජනතාවගින්ම තමයි මහජනයව ආරක්ෂා කරන්න තියෙන්නේ. දැන් මහජනයව ආරක්ෂා කරන්න තියෙන හේතු අනුව පොලිසිය හෝ අනිකුත් ආරක්ෂක අංශ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ? ඒකට බලපාන සාධක විශාල වශයෙන් තියෙනවා රටේ. ඒ ප්‍රශ්න ටික රජයක් හැටියට තමුන්නාසලට විසඳන්න බැරි වෙලා තියෙන විතරක් නෙමෙයි, අධිකරණයෙන් පවා ඒක තීන්දුව කරලා තියෙනවා තමුන්නාසල විසඳුවේ නැහැ කියන එක. තමුන්නාසල ඒකට පත්තරයක් කළා. මොකද රටක ආරක්ෂාව නිවැරදි ආකාරයෙන් සහ සාමය රකින්න පුළුවන් වෙන්නේ ඒ රටේ ආර්ථිකය හරි විදිහට රැකුණොත් විතරයි. ඊළඟට සිවිල් ජීවිතය කොයි විදිහට ගත කරන්නේ, සමාජය තුළ කොයි විදිහට ජීවත් වෙන්නේ කියන එක. ඊළඟට විශේෂයෙන්ම මේ රටේ තියෙන උස් පහත් ભેදයේ සම්බන්ධව තියෙන ප්‍රශ්න ටික. අනිතික මේ රටේ තියෙන ආගම් සහ කුල සහ ජාතීන් අතර ඇති කරලා තියෙන ભેද ටික දේශපාලනයේ විශේෂ. මේ කරුණු කාරණා සියල්ලම බලපානවා රටේ ජාතික ආරක්ෂාව. මතක තියාගන්න ඒ ජාතික ආරක්ෂාව ඒ ආරක්ෂක සේවාවන් නිවැරදි ආකාරයෙන් සිද්ධ කරන්න නම් රට තුල නිවැරදි ප්‍රතිපත්තියක් සහ ක්‍රියාමාර්ගයක් පැහැදිලිව මහ පොළොවේ ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ මහ පොළොවේ ක්‍රියාත්මක වුණාම තමයි මෙතුමන්ලාට ඒ රාජකාරිය හරියට සිදු කරන්න හැකි වෙන්නේ. අපි දන්නවා පොලිසිය සහ හමුදාව තමුන්ගේ රාජකාරිය දිවි හිමියෙන් කරන ආකාරය අපි දකින්න ඒගොල්ලෝ කොච්චර දුක් විඳිනවද කියලා. අපි හමුදාව ගැන අපිට විශේෂත්වයක් තියෙන මොකද යුද්ධයෙන් මේ රට බේරගත්ත ත්‍රිවිධ හමුදාව ගැන අපිට ප්‍රශංසාමුඛයෙන් කතා කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, එයාට ඒ ගෞරවය අපිට ලබා දෙන්න පුළුවන් ඕන වෙලාව. ඒ ගෞරවය ලබා දෙන්න අපි සූදානම්. ඒ නිසා එතුමල්ලා වෙනුවෙන් ප්‍රශංසාමුඛයෙන් කතා කරන විතරක් නෙමෙයි, එතුමාගේ රාජකාරිය ආරක්ෂාව වෙන විදිහට කතා කරන්න අපි සූදානම්. හැබැයි පොලිස් නිලධාරියෙක් පොලිසිය රාජකාරිය කරද්දී සමහරලාට මට හම්බෙලා තියෙන උත්සව අවස්ථාවල පොලිස් නිලධාරිය ඇවිල්ලා තිනවා මේ අහිංසක පොලිස් නිලධාරිය ඒගොල්ලෝ තමුන්ගේ මෝටර් සයිකලයට පෙට්‍රල් ටික ගහගෙන ඇවිල්ලා තමයි ඒ රාජකාරිය සිද්ධ කරන්නේ. සමහර වෙලාවට කෑම පාර්සලේ අරගෙන ඇවිල්ලා ගෙදරින් උයාගෙන ඇවිල්ලා බෙද එතන ඉඳගෙන කොතන හරි ඉඳගෙන කන වෙලාවල් තියෙනවා. එයාගේ සමහරලාට බූස්ට් එක දැක්කහම, එයාගේ සමහරලාට ඇඳුම ගත්තාම, එයාට ලැබෙන පාසුකම් ටික ගත්තාම ඇත්තටම පොලිස් නිලධාරියෙකුට කොන්ද කෙලින් තියාගෙන මේ රටේ රාජකාරක කරන්න අවශ්‍ය කරන ඒ පාසුකම් ටික සහ ඒ දීමනා ටික වැටුප මදි. ඇත්තටම මදි. මොකද හේතුව? ඒ අය රාජකාරි කරන්න තියෙන්නේ මේ විසම සමාජයක් තුල එක එක ආකාරයේ මිනිස්සු එක එක විදියට මුදල් වියදම් කරමින් එකක විදියට මේ සමාජය විකෘති කරලා තියෙන ජන සමාජයක් තුල තමයි ඒ ජන සමාජය නිවැරදි කරන්නයි පොලිස් නිලධාරියට මේ රටේ සාමය රකින්න හෝ සමාජය වෙනුවෙන් ඒ වැඩ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒක කරන්න නම් ඉස්සෙල්ලා පොලිස් නිලධාරියා මානසික වශයෙන් කායික වශයෙන් විතරක් නෙමෙයි තමුන්ගේ පහසුකම් වශයෙන් ශක්තිමත් වෙලා ඉන්න ඕන. මට මතකයි අපේ මගේ මිත්‍රයෙක්ක මම ජර්මනියට ගිය අවස්ථාවේදී එයා පාස්වර්ඩ් එකයි ටිකට් එකයි ඔක්කොම නැති කරගෙන ආවා එයාපෝට් එකේ ඉඳලා. හැබැයි නැති කරේදී ඔබතුමා දන්න හිටපු මන්ත්‍රීවරේ. ඒ මන්ත්‍රීවරු නැති කරගෙන ආපුවම අපි ජර්මනියේ පොලිසියට ගිහිල්ලා එක පොලිසිය වාඩි වෙලා පොලිස් නිලධාරියා ඉස්සරහා පිට අපේ කාරණාව කිව්වා. ඒ වෙලෙම එතුමා කම්පියුටර් ළඟ ඉඳගෙන ඒ කියන කාරණාව ටයිප් කරලා print out එකක් අතට අරගෙන අපිට අස්සම් කරලා දුන්නා. ඒක තමයි පොලිසිය අපි පැමිණිල්ල පිටපත. ඒක අරගෙන තමයි ගිහිල්ලා අපි බොන් වලට ගිහිල්ලා පාස්පෝර්ට් එක අරගන්න වැඩසටහන කරේ. එතකොට එතෙන්ට ලෝකෙ ගිහිල්ලා තියෙනවා. ඒ ලෝකෙ ගිහිල්ලා තියෙද්දි අද මොකද වෙලා තියෙන්නේ? අද පොලිසිය නිලධාරියෙක් මොකක් හරි පැමිණිල්ලක් ලියාගත්ත ගියාට පස්සේ පොලිසියට ගිහිල්ලා පොත් 10ක් විතර ලියන්න ඕන පැය ගාන රාජකාරි කරලා ගිහිල්ලා සමාජලාට අවුවේ වැස්සේ ඒ දුක් විඳලා ගිහිල්ලා රාජකාරිය කරන්න ක්‍රමවේද ඒ නිසා ඩිජිටල් කරන එක මං හිතනවා පොලිසියට ඉතාමත් වැදගත් පරිගණක සේවාව පොලිසියට ඉතාමත් වැදගත් ඒ නිසා පළමුවෙන්ම කරන්න ඕන තමුන්නාන්සලා පොලිසියෙන් ගන්න වැඩ ටික මතක තියාගන්න ආණ්ඩුව අද වැරදි වැඩ පොලිසියෙන් ගන්නවා හමුදාවෙන් ගන්නවා තමුන්නාන්සලා පාරට බහැපුවම අයින්සක ළමයෙක්ව ඒ මැඩ පවත්තන්න එයාට ගහන්න සමහරලාට ඔක්කොම කරන්න සමහරලාට පොලිස් නිලධාරීන්ව පාවිච්චි කරනවා ඒගොල්ලන්ට බලකිරීම කරලා ඒ විතරක් නෙමෙයි සමහරලාට අද පොලිසියට මොකද්ද බාර දීලා තියෙන්නේ පොලිසියට කියලා තියෙන දඩ ගහන්න කියලා දඩ ගහන්න මොකද්ද දඩ ගහන ආදායම් ටික අරගන්න ආණ්ඩුවට ආණ්ඩුව ඒ ආදායම් ටික අර මොනවද කරන්නේ මේ රටේ බදුයි දඩ ගහලා ගන්න මේ වටේ මොකද කරන්නේ අද බලපුවම රටේ ප්‍රධාන බැංකු දෙකක බැංකු දෙකට බිලියන 450ක් ගෙවන්න යනවා මේ දඩ ගහන සහ බදු ගහන සල්ලි වලින් මේ සල්ලි කාගෙන්ද ගන්න අයින්සක මිනිසුන්ගේ මේ අය පාර ඉඳගෙන දුක් විඳලා දඩ ගහලා ගන්න සල්ලි ටික හැබැයි මොනවද මේකට දෙන්නේ ඒ බැංකු මොකද වෙලා තියෙන්නේ ඒ බැංකු අකාරුසාවට පත් වෙලා තියෙන්නේ ඒ බැංකු වල ණය දීලා තියෙන ඒ වලින් 20%කට 30%කට වඩා අක්‍රම ගණයට ඇවිල්ලා ඒ ණය ටික ගෙවන්නේ නැහැ කවුද ගෙවන්නේ නැත්තේ පල් හුරු ටිකක් ගෙවන්නේ නැත්තේ ආණ්ඩුවට සම්බන්ධ අය ඒ හෙන්චයි ටිකටමයි වැඩිපුර ගෙවන්නේ නැත්තේ ඒ ගෙවන්නේ නැති සල්ලි ටික නිසා ඒ වගේම ආණ්ඩුවෙන් බැංකුවෙන් ගත්ත ණය ටික ආපහු ගෙවන්නේ නැති නිසා බැංකු ටික කඩන් වැටෙන්න යනවා කඩන් වැටෙන්න ගියාම ඒ බැංකු වලට සල්ලි ගෙවන්නේ නැවත වතාවක් රටේ ආදායමේ ඒ රටේ ආදායම කොහොමද ගන්නෙ රයින්සක මිනිහෙක් සමහරලාට බියරයක් බීලා ගියාම අල්ලපුවම රුපියල් 50000 දඩේ ගහනවා රුපියල් 50000 දඩේ ගෙවුවට පස්සේ ඒ දඩේ යන්නේ මොනවටද අර හොරු මේ බැංකුවට ගෙවන්නේ නැති සල්ලි ටික ගෙවන්න ඕන කරන වැඩ බිල්ලට ඒ සල්ලි ටික ආපහු ගන්නෙ ඒක ගෙවන්නේ නැහැ පොලිස් නිලධාරින්ගේ යහපත සඳහා ඒක ගෙවන්නේ නැහැ එමෙ නැත්තම් ඒ පොලිසියේ ඉන්න අනිකුත් නිලධාරින්ගේ යහපත සඳහා යම් කිසි බිල්ලක් ක්‍රියාත්මක කළා නැහැ ඒ නිසා මේ රටේ පැහැදිලිව කියන්න ඕන අද දවසේදී මේ මුදල් වෙන් කිරීම විතරක් නෙමෙයි පොලිසිය සිවිල් සංවිධානත් එක්ක අද පොලිසියත් එක්ක ජනතාව බොහෝ වෙලාවට ළඟ නැහැ දුරස් වෙලා ඉන්නේ ඇයි මෙහෙ පැත්තෙන් ගෙදරින් දවසකට එළියට බැස්සොත් හොරු පයින්නෝ හොරු පැන්නට පස්සේ ඇත්තට පොලිසියට කරගන්න දෙන්නේ මොකද ආර්ථික වශයෙන් ගෙවල් 10ක් 15ක් එක දිගට කඩාගෙන ගියාම ඒක බේරන්න පොලිසියට සමහරලාට බෑ ඒක බේරන්න ක්‍රමවේදයක් නැහැ ඒතන ක්‍රමවේද නැතුව ගියාම මොකද වෙන්නේ
එතකොට පොලිසියට කරගන්න දෙයක් කාලයක්
ඊළඟට පාරේ යද්දි පොඩි පාටියකට ගිහිල්ලා යද්දි අල්ලගත්තාම පොලිසියත් එක්ක තමයි තරහ වෙන්නේ වෙන කවුරුත් එක්ක නෙමෙයි තරහ වෙන්නේ හැබැයි පොලිස් නිලධාරියට ඉහලින් ලොකු බලපෑම් කරලා ඒ පොලිස් නිලධාරියගේ බෙල්ල පිරිකලා තියෙන්නේ මේ විදිහට කරපන් නැත්තම් රාජකාරියෙන් ඒ රාජකාරිය කරන්න දෙන්නේ නැහැ කියලා. ඒ නිසා පැහැදිලිවද මතක් කරන්න. පාස්කු පාරේ සම්බන්ධව ගත්තාම විශේෂණ පාස්කු පාරේ සිද්ධ වුණේ ආරක්ෂක අංශවල පැහැදිලිව එක්කෝ වරදින් එහෙම නැත්තම් දන දන ඒ පාස්කු පාරේ වළාගත්ත වළක්වාගත්ත නැති නිසා මේ දෙකෙන් එකයි මේ දෙකෙන් දෙකක් වෙන්න බෑ ඒ නිසා එක්කෝ මේක දන දන හැංගුව කණ්ඩායමක් එහෙම නැත්නම් අකාර්යක්ෂමතාව නිසා නොදුනුකම නිසා මේ අපරාධය සිදු වුණා ඒ නිසා පැහැදිලිව කියනවා නම් මේ අපරාධය සඳහා තාම මේක විසඳලා නැහැ මේකට විසඳුමක් ඇවිල්ලා නැහැ ඒ නිසා පොලිසියෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා ආණ්ඩුවේ කණ්ඩායම මොනවා කිව්වත් මහා නායකයෝ මොන කතන්දර කිව්වත් කරුණා කළා මේ රටේ අහිංසක මිනිසුන්ව ජීවත් කරන්න අහිංසක මිනිසුන් ආරක්ෂා කරන්න අහිංසක මිනිසුන්ගේ අයිතීන් රැකලා දෙන්න තමුන්නාසලා බාරව ඉන්න නිසා කරුණා කළා මේක මේ රටට නිවරදිව විසඳලා දෙන්න මොන තරහටම එකෙක් වුණත් කමන්නේ ඒ නීතිය රැහැන්ට අරගෙන ඒකට විසඳුම ලබා දෙන්න කියලා විශේෂයෙන් ඉල්ලීමක් කරනවා ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා මේ ශ්‍රී ලංකා පොලිසියේ ඉන්න මේ සියලු සමාජිකයන්ට වෙන අසාධාරණ නිසා එයට පාසුකම් සපයන වැඩපිළිවෙල කතා කරද්දිම ඒ පොලිසියේ ඉන්නා තව කලමනාකාර නිලධාරී සේවා කණ්ඩායමක් මේ කණ්ඩායම ඇත්තටම පොලිස් සේවා වගේම පොලිස් නිලධාරින්ගේ ලිපිගොනු කටයුතු කරන්නේ මේ කණ්ඩායම මේගොල්ලෝ කලමනාකාර සේවයේ තමයි ඉන්නේ මෙයට මෙයයි ඉල්ලීමක් කරලා තියෙනවා 140ක මූලික වැටුපෙන් දීමනාවක් ලබා දෙන්න කියලා මයිදානේ පොලිස්පතිතුමා ප්‍රමුඛ අමාත්‍යංශ ඇමතුමා මේ සිය දෙනාගේම ඉල්ලීම කරලා තියෙනවා කාලයක් තිස්සේ එතකොට පැහැදිලිව
ගන්නතුමයි කාලය අවසන්
ප්‍රතිපාදන තියෙන බව ප්‍රකාශ කරලා තියෙනවා මේ 2023 වසරේ ප්‍රතිපාදන තියෙනවා ඒකට ගෙවන්න හැබැයි තාම ඒක ගෙවලා නැහැ ඒක මතක් කිරීමක් කරනවා මම හිතනවා ගරු අමාත්‍යතුමාට ඒ ගැන හිතන්න පුළුවන් නම් ඉතාමත් වැදගත් ඒ වගේම තමයි විශේෂයෙන්ම මතක් කරන එක කාරණාවක් දැන් අර ක්‍රිකට් ගැන ක්‍රිකට් අමාත්‍යවරයා සීඩීකට ගිහිල්ලා මේ හැම තැනම ක්‍රිකට් බෝඩ් එක ගැන පැමිණිලි කරනවා. හැබැයි මේ වගේ විභාග වෙනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. සම්මිසිල්වා ඒ තරම් ගණන්කාරයෙක්ද? එහෙම නැත්නම් මේ රටම සල්ලියට ගන්න පුළුවන් එකෙක්ද? එහෙම නැත්නම් මේ රටේ ඕන මිනිහෙක්ව දෙකට නමන්න පුළුවන් මිනිහෙක්ද කියලා අපිට ප්‍රශ්නයක් තියෙන නිසා අපි ඉල්ලනවා මේ ක්‍රිකට් කියන්නේ මේ රටේ ලක්ෂ
අවසන් කරන්න
මිලියන 22ම මේ රටේ බලාපොරොත්තු වෙන ක්‍රීඩාවක්. ඒ ක්‍රීඩාව නිවැරදි කරන්න අවශ්‍ය කරන ඒකට අවශ්‍ය කරන පරීක්ෂණ ටික නිවැරදි කරන්න කියලා විශේෂයෙන් ඉල්ලනවා. අවසාන වශයෙන් අවසාන කතාවක් කියන්න මොකද දන්නවද? 69 ලක්ෂයක් වැරද්දක් කරායි වැරදි නිසා තමයි ආර්ථික වශයෙන් මෙරට කඩා වැටෙන කියලා ඒ නායකයෝ ගැන අධිකරණය ප්‍රකාශ කරේ. හැබැයි ඒ විතරක් නෙමෙයි, 69 ලක්ෂේ වැරදීමකින් මේ පාර්ලිමේන්තුවට එවලා තිනවා. මේ පාර්ලිමේන්තුවට එවලා තිනවා පොහොට්ටුවේ වැරදීමකින්. ඒක 69 ලක්ෂයෙන් විශේෂයෙන් අද ඉල්ලීමක් කරනවා. ඒ කණ්ඩායම ඔබතුමාලට වැරදීමකින් තමයි කියුවේ.
අවසන් කරන්න.
ඒක නිවැරදි කරගන්න කියලා 69 ලක්ෂ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේ එවලා තියෙන මින් පස්සේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවට එවන්න එපා කියන පණිවිඩේ 69 ලක්ෂයට ලබා දෙනවා. එවැනි කවුරු හරි ඉන්නව නම් දැන් කියලා කතා කරන්න පුළුවන්. ඒකට විරුද්ධව කියන එකත් ප්‍රකාශ කරනවා.
හරි, බොහොම ස්තුතියි ගරු මන්තුමනි. ඊළඟට ගරු ඩී වීරසිංහ මන්තුම, ඔබතුමාට විනාඩි 16ක් කාලයක් ලැබෙනවා.
අවසරයි, මම ස්තුතිවන්ත වෙනවා. අද දිනේදී ආරක්ෂක අමාත්‍යාංශය යටතේ මට මේ කතාව ඉදිරිපත් කිරීමට අවස්ථාව දීම සම්බන්ධයෙන් මම ප්‍රථමයෙන්ම රටේ ආරක්ෂාව භාරව අද ඒකට නායකත්වය දෙන අතිගරු ජනාධිපතිතුමාට, ඒ වගේම රාජ්‍ය අමාත්‍යමා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාට, ඒ වගේම පොලිසිය භාරව කටයුතු කරන ටිරාන් අලස් ඇමතිතුමාට මෙතෙක් පහුගිය අරගලයක් තුලින් රටේ නීති අයාලට ගිය රටක ඒ නීතිය යහපත් මාර්ගයට ගන්න නීතිගරුක පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කරන්න ඒකට නායකත්වය දුන්නේ තුන් දෙනාට මම ප්‍රථමයෙන්ම ස්තුති කරන්න අවස්ථාවක් කරගන්නවා මේ වෙලාවේ. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, මම මේ වෙලාවේ මතක් කරන්න ඕන, අද විපක්ෂයේ සමහර අයගේ කතා ඇහුවම, සමහර දේශපාලන නායකයන්ගේ කතා ඇහුවම, අද මේ රට බේරගන්න කැපකිරීම කරපු රණවිරු අද රණවිරු අමතක කරලා කතා කරන ගැනීම අපිට ලොකු කනගාටුවක් තියෙනවා. මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ එදා මේ රට බේරගන්න මේ රටේ රණවිරුව මේ රට දායද කරපු ඒ අම්මලා තාත්තලා, එදා මේ රට බේරගන්න තමන්ගේ සැමියා යවපු බිරිඳවරු, එදා මේ රට බේරගන්න තමන්ගේ අම්මා තාත්තා යුද්ධයට යවපු දරුවෝ, අද ඒ දරුවෝ ගැන අමතක කරලා කතා කරනවා නම් මේ තරම් කුහක ජාතියක් මේ රටේ ඉඳීම ගැන අපි කනගාටු වෙනවා ගරු මන්ත්‍රීතුමනි. එහෙම අමතක කරලා වැඩ කරන්න බෑ. රට වෙනුවෙන් ජීවිත පූජා කරපු ඒ රණවිරුවන්ගේ දෙමව්පියෝ, බිරිඳවරු, දරුවෝ අපි මීට වඩා බලා ගන්න ඕන ලෝකෙ වෙනත් රටවල් දිහා බැලුවම, අද සමහර විට යුද්ධයට ගිහිල්ලා ආබාධ වෙච්ච අත් දෙක කකුල් දෙක මේ හතරම නැතුව කොට කෑල්ලක් වෙලා ඇඳ උඩ බලාගෙන ඉන්න රණවිරුවන්ට නින්දාවක් වෙන්න අපි ඉඩ තියන්න හොඳ නෑ ගරු මන්ත්‍රීතුමනි. අපි ඒක නිසා මේ ආරක්ෂක අමාත්‍යාංශයේ මේ අයවැය කතා වෙලාවේදී මම විශේෂයෙන්ම මේ රට බේරගන්න ඒ ජීවිත පූජා කරපු අස්මස්ලේ නන්දාන දන්දුන්න, ඒ වගේ මේ කැපකිරීම කරපු සියලු දෙනාම ඉතාම කෘතඥව සිහිපත් කරන ගමන් ඔවුන්ගේ අයිතීන් අදටත් ඉන්න ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ ඒ අයිතීන් සුරක්ෂිත කරන්න අපි කටයුතු කරන්න ඕන කියන එකත් මුලින්ම මම මතක් කරන්න ඕන. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, රටේ ආරක්ෂාව ගැන කතා කරනකොට රට ආරක්ෂා කරපු නායකයෝ ගැන අපි අමතක කරන්න හොඳ නැහැ. අපි දැක්කා විපක්ෂ නායකතුමා පහුගිය දවස්වල ඇවිල්ලා පාර්ලිමේන්තුවේ එක දිගටම කතා කරලා කිව්වා මේ රට බේරගත්ත මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රජා අයිති අහෝසි කරන්න කියලා කෙඳිරිලි හඬක් නගමින් හිටියා විපක්ෂ නායකතුමා ඇතුළු කණ්ඩායම. විපක්ෂ නායකතුමාට අමතක වෙලා තියෙනවා තමන්ගේ තාත්තා මරපු එක තමයි මහින්ද රාජපක්ෂ මරලා ප්‍රභාකරන්ව මරලා මේ රටේ මිනිසුන්ට ජීවත් වීමේ නිදහස දුන්නේ. ඒ විපක්ෂ නායකතුමාට අමතක වෙලා තියෙනවා තමන්ගේ තාත්තා වගේම තමන්ගේ පක්ෂයේ හිටපු ලලිත් ඇතුළත් මුදලි, ගාමිණී දිසානායක, රංජන් විජේරත්න වගේ තමන්ගේ පක්ෂයේ හිටපු දේශපාලන නායකයෝ මරපු ප්‍රභාකරන්ව තමයි මහින්ද රාජපක්ෂ මැරුවේ. ඒ සජිත් ප්‍රේමදාසට අමතක වෙලා තියෙනවා. මේ රටේ අරන්තලාවේ භික්ෂුන් වහන්සේලා ටික ඝාතනය කරපු, සිල් ගන්න ගිහිල්ලා හිටපු සීමා බෝධිය ළඟ හිටපු අම්මලා තාත්තලා ටිකන කපලා කොටලා මරපු, බෞද්ධයාගේ මුදුන් මල් කඩ වූ දල්දා මාලිකාවට බෝම්බ ගහපු, ඒ වගේම ගෝණගල ගම මන් නියෝජනය කරන අම්පාර ගෝණගල ගම වගේ ගම්මාන සමූහ ඝාතනය කරපු ඒ ත්‍රස්තවාදීන් තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා. මහින්ද රාජපක්ෂ මැතිතුමා එදා ඉවර කරලා මේ රටේ මිනිස්සුන්ට නිදහස දුන්නේ. නැතුව සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තා වගේ මේ රටේ කොල්ල කෙල්ල 27000ක් මැරෙන්න, මේ රටේ භික්ෂුන් සහන්සේලා ටික ඝාතනය කරන්න, මේ රටේ ගම්බිම්වල දෙමව්පියෝ දරුවෝ ඝාතනය කරන්න, මේ රටේ ආර්ථික මර්මස්ථාන වූ මහ බැංකුවට වරායට ගුවන් තොල්පඩ බෝම්බ ගහන්න එදා ඔය විපක්ෂ නායකතුමාගේ තාත්තා තමයි ආයුධ දුන්නේ. ගරු මන්ත්‍රීතුමනි, දිට්ට ධම්ම වේදිනේ කර්මය කියන්නේ තමන් දුන්න ආයුධ වලින්ම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ ජීවිත අහිමි වුණා. එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා දුන්න ආයුධ වලින් අම්පාරේ කංජි කුඩියාරු කැලේ අහිංසක පොලිස් නිලධාරි 600ක් එක තැන පොලිමට තියලා මැරුවේ ඒ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තගේ කාලේ. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා එහෙම මේ රටේ මිනිස්සුන්ට වෙන්න දුන්නේ නැහැ. ඔය ප්‍රජා අයිතිය ගැන අහෝසි කරන්න කතා කරන සජිත් ප්‍රේමදාස මහත්තයාට මතක් කරලා දෙනවා නම් ගොඩාක් දේවල් තියෙනවා කියන්න. ජාතික සම්පත් විනාශ කරපුවා ගැන සංස්කෘතික අරමුදලේ සල්ලි හොරා කෑවේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමා. නිවාස අධිකාරියේ සල්ලි හොරා කෑවේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මහින්ද රාජපක්ෂ මැතිතුමා අරලියගහ මන්දිරේ ජනාධිපති මන්දිරේ දාලා යනකොට ඒකෙදි මේ පුරාවස්තු ටික හොරාගෙන කෑවේ නැහැ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මේ රටේ නිදන් ටික හොරා කෑවේ නැහැ. එහෙම කියන්න ගියොත් සජිත් ප්‍රේමදාස මහත්තයා හැමදාම ඇවිල්ලා රාජපක්ෂරුන්ට තියෙන බීතිකාවට රාජපක්ෂරුන්ට මඩ ගහමින් යනවා. හැබැයි ඔය සජිත් ප්‍රේමදාස මහත්තයාටත් රාජපක්ෂරුන්ට මඩ ගහන අයටත් අද අමතක වෙලා තියෙනවා මේ රට අද සිරියාවක් වෙන්න තිබුණේ. අද සිරියාවේ මිනිස්සු මැරෙන හැටි, දරුවෝ මැරෙන හැටි දැක්කම අපි හැමෝම හූල්ලනවා. හැබැයි එදා කැමති කොල්ලෑ බස් එක බෝම්බේ පත් වෙලා තාත්තා කෙනෙක් ඇවිල්ලා දරුවා මහින්ද රාජපක්ෂ මැතිතුමාට පෙන්නලා මේ යුද්ධය ඉවර කරන්න කියලා ඉල්ලුවාම එදා මාවිල්ලාරුවෙන් පටන් ගත්ත යුද්ධය ලෝක රාජ්‍ය නායකව බලපෑම් කරනකොට, වෙනත් කණ්ඩායම් බලපෑම් කරනකොට, ඒ හැම එකටම නොබිය මුහුණ දීලා JR ඉවර කරන්න බැරි වෙච්ච යුද්ධය, ප්‍රේමදාසට ඉවර කරන්න බැරි වෙච්ච යුද්ධය, චන්ද්‍රිකා බණ්ඩාරනායකට ඉවර කරන්න බැරි වෙච්ච යුද්ධය, මහින්ද රාජපක්ෂ මැතිතුමා නන්දිකඩාල් කලපයෙන් ඉවර කරා. අද ඒකට වෛරයක් තියෙනවා. සජිත් ප්‍රේමදාසට අද අමතක වෙලා තියෙනවා. මේව අමතකුණාට ගරු මන්ත්‍රීතුමනි, අම්පාරේ ත්‍රස්තවාදීන්ගෙන් බැටකාපු ගමක හිටපු තරුණයෙක් විදියට මට ඒක අමතක කරන්න බෑ. පෞගේ කාලේ අරගලය කරපු මිනිස්සුන්ට, ඒ තරුණයන්ට, ඒ අරගලයට නායකත්ව දුන්න පමණක් මිනිස්සුන්ට රාජපක්ෂලා මේ රට මොකද්ද කරේ කියලා අමතක වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ කාලේ අපිට උයාගත්තේ බත් එක බෙදාගෙන කාලා හෙට උදේ පණ පිටින් ඇහැරුවා කියලා නිදා ගන්න පුළුවන් රටක නෙවෙයි අපි ජීවත් උනේ. රැට හිටියේ කැලේ, රැට හිටියේ පන්සලේ, රැට හිටියේ හමුදා කඳවුරේ. අම්මා තාත්තා හේනට කුඹරට ගියා නම් ගෙදර එනකම් විශ්වාසයක් තිබෙන්නේ නැහැ. අපේ අම්මා තාත්තා රස්සාවට ගියා නම් ගෙදර එනකම් විශ්වාසයක් තිබෙන්නේ නැති රටක්, තමන්ගේ දරුවා ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර එනකම් ඇඟේ ලේ ටික වතුර වෙලා තිබුණු රටක අපි ජීවත් උනේ. ගරු මන්ත්‍රීතුමනි, ඒ කාලේ මම කොළඹ එනකොට වඩිනාගල හන්දියෙන් බහින්න පටන් ගත්තම කොළඹට එනකොට 25 පොලක බහිනවා. අපේ ආරක්ෂක හමුදාව ඒ කාලේ රටේ ආරක්ෂාව වෙනුවෙන් අපේ මුළු ඇඟපතම අතගාලා හැයේ හැමතැනම පරීක්ෂා කරලා කෑම එකක් අරන් ආවනම් ඒ බත් එක දිගාරලා බලන යුගයක් රටක තිබුණා. කොළඹින් බැහැලා කොළඹින් බස් එකෙන් බහිනකොට නහය වහගෙන බැස්සේ කුණු කඳු ගොඩ ගැහිච්ච රටක්, කුණු කාණු උතුරන රටක්, සැලස්මක් තිබෙන නැති රටක එහෙම යුද්ධය ඉවර කරලා අද කොළඹ සුන්දර නගරයක් බවට පත්කරන එදා ඒ කටයුතු කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. අද මේක මේ අයට අමතක වෙලා තියෙනවා. ඒක නිසා මම කියන්න ඕන දැන් රාජපක්ෂවරු මොනවද කරේ කියලා අහනවා. මම මතක් කරලා දෙන්න කැමති ගරු මන්ත්‍රීතුමනි, එදා මහින්ද රාජපක්ෂ මහත්තයා 2005 ලංකාව බාර ගන්නකොට මේ රටේ ඩොලර් බිලියන 24ක සොච්චන් ආර්ථිකයක් තිබුණා. ආර්ථිකය ඩොලර් බිලියන 87ට ඔසවලා තිබ්බා මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 වෙනකොට. 2005 ඒක පුජ්‍යල ආදායම ඩොලර් 1060යි. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා 2014 යනකොට ඩොලර් 4000 දක්වා මේක උස්සලා තිබුණා. දෙදස් දාහතර මහින්ද රාජපක්ෂ මැත්තුව යනකොට අයවැය හිඟය පහයි දසම දෙකයි අද ඒක දහය ඉක්මෝලා ගිහිල්ලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒ වගේම අපිට මතක් කරලා දෙන්න ඕන 1977න් පස්සේ ඉදිරිපත් කළ හැම අයවැයක හිඟයක්ම පහයි දසම දෙකට වැඩි. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා රට එතෙන්ට ගෙනාවා. ඒ විතරක් නෙවෙයි මේ රටේ 2014 වන ආර්ථික වර්ධන වේගය 7.5 දක්වා ගෙනාවා. 2014 වෙනකොට 2004 මේ රටේ ඩොලර් බිලියන 1.2 තිබුණු සංචිතය ඩොලර් බිලියන 8.9 දක්වා ගෙනාවා. හැබැයි මේ ඔක්කොම කරේ මේ රටේ අවුරුදු 30ක් තිබුණු යුද්ධය ඉවර කරලා. ඒ ඔක්කොම කරේ මේ රට සංවර්ධනය කරන්න අධිවේගී පාරවල් හැදුවා, වරායවල් හැදුවා, ගුවන්තොටුපළවල් හැදුවා. ඒ විතරක් නෙවෙයි මහින්දෝදය විද්‍යාගාර හැදුවා, උතුරු වසන්තය ගෙනාවා, නැගෙනහිර වසන්තය ගෙනාවා. යුද්ධයෙන් කඩාවැටිච්ච උතුරු නැගෙනහිර අද දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට උතුරට යන්න පාරක් හැදුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. අද ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරලා දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. මේ රටේ යුද්ධයක් කරන ගමන්, මේ ඔක්කොම කරන ගමන් මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ ආර්ථිකය මෙතෙන්ට ඔසවා තබන්න කටයුතු කරා. ඒක නිසා ගරු මන්ත්‍රීතුමනි, අද බොහෝ දෙනෙක් මේක අමතක වෙලා තියෙනවා. ඒක නිසා මම විශේෂයෙන්ම කියන්න ඕන, කවුරු හරි කියනවා නම් අපි රාජපක්ෂවරුන්ට කඩේ යනවා කියලා. ඔව්, මන්ත්‍රීතුමනි, අපි රාජපක්ෂවරුන්ට කඩේ යනවා. මං එදත් රාජපක්ෂවරුන්ට කඩේ ගියා, අදත් යනවා, හෙටත් යනවා. ඒකට මට හේතුවක් තියෙනවා. අද රැයට කණ්ඩ නැතත් හෙට උදේ පණ පිටින් ඇහැරනවා කියලා නිදාගන්න පුළුවන් රටක් හදලා දුන්න නායකයා, මේ රටේ මිනිස්සුන්ට නිදහස දුන්න නායකයා, මේ රටේ මිනිස්සු මහදවල් රැ වෙලාවක් නැතුව මෙරි මෙරි වැටෙන, බෝම්බ පත්වෙන, බෝම්බ ගහන, රටේ වෙඩි තියලා මරණ, කපලා කොටලා මේ රටේ මිනිස්සු මර යුගයේ අවසන් කරපු නායකයා වෙනුවෙන් මට කඩේ යන්න පුළුවන්. මම කඩේ යන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි. මේ රටේ මිනිස්සු මරන්න ආයුධ දුන්න නායකයෙක්ගේ පුතෙක් වෙනුවෙන් මං කඩේ යන්නේ නැහැ. මේ රටේ සංස්කෘතික අරමුදල හොරකම් කරපු නායකයෙක්ගේ පුතෙක් වෙනුවෙන් මං කඩේ යන්නේ නැහැ. බැංකු මේ රටේ නිදාන් ටික හොරා කාපු, මේ රටේ ජාතික සම්පත් හොරා කාපු නායකයෙක් වෙනුවෙන් මං කඩේ යන්නේ නැහැ. මං ඒක කියන්න ඕන. සමහර අය කියනවා ඔව් අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවට කඩේ යනවා කියලා. පොහොට්ටියෝ, ඔව් අපි කඩේ යනවා. එදා විපක්ෂ නායකතුමාට ආරාධනා කරාම රට බාරගන්න කියලා. කේන්දර බලබල, හඳහම් බලබල, වෙලාව බලබල හිටියා, රට බාරගත්තේ නැහැ. හැබැයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කොන්දක් තිබුණා රාජපක්ෂවරුන්ට ගෙදර යන්න කියලා. මිනිස්සු කිව්වම රාජපක්ෂවරු ඉල්ලා අස්සලා ගෙදර ගියාම එදා ගිනිගත් රටක ඒ රට බාරගන්න නිවර්දේ දිසාවට අරයි යන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පුළුවන්කමක් තිබුණා. එතුමාගේ ගෙදරට ගිනි තියලා තියෙන වෙලාවේ, එතුමාව හොයවන ඉන්න වෙලාවේ එතුමා රට බාරගෙන නිවැරදි දිසාවට අරයි යන්න පුළුවන්කම ලැබුණා. ඒකින්ද ගරු මන්ත්‍රීතුමනි, කවුරු මොනවා කිව්වත් මගේ ගෙදර බුදුහාඳුරුන්ගේ ෆොටෝ එක තියෙන මල් පූජා කරන තැන උඩ, ඊළඟට තියෙන්නේ මට ජීවත් වෙන්න ඉඩමක් දුන්න ගල්ලෝ ව්‍යාපාරයේ නිර්මාණය කරපු DSA නායක මැතිතුමාගේ පිළිරුව. හැබැයි මන්ත්‍රීතුමනි, මම මේ මත්තර ඊළඟ ෆොටෝ එක විදිහට බුදුන් වදින තැන මල් පූජා කරන තැන තියන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ෆොටෝ එක. ඒ තරම් මං අදහනවා අපිට අද ජීවත් වෙන්න රටක්, අපිට අනාගතයක්, සුන්දර රටක්, ඒ වගේම ආරක්ෂිත රටක් හැදුවේ එතුමා. අද බොහෝ දෙනෙකුට ඒක අමතක වුණාට අපිට ඒක අමතක කරන්න බෑ. ඒක නිසා මං අදත් හෙටත් රාජපක්ෂ වෙනුවෙන් නිර්භයව, අපිට නැති වෙන්න දෙයක් නෑ, අපේ සියලු දේ අහිමි වෙලා ඉවරයි. හැබැයි රාජපක්ෂවරු මේ රට කරපු දේ වෙනුවෙන් පෙනී හිටනවා කියන එකත් ප්‍රකට කරමින්, ඊළඟට ගරු මන්ත්‍රීතුමනි, අද මේ ආරක්ෂක අමාත්‍යාංශයේ මේ වැය ශීර්ෂ යටතේ කතා කරනකොට විශේෂයෙන්ම හැම රණුවරයෙක්ම මේ රටට වැඩ කරලා තියෙනවා. අද මෙතන අපේ රාජ්‍ය අමතුමා ඉන්නවා, ප්‍රනිත බණ්ඩාර තෙන්නකෝන් ඇමතුමා. මට දැනගන්න කැමති මේ රටේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, මමත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරපු නිලධාරියෙක් විදිහට මම හිතන්නේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඉන්නවා. එදා මේ රටේ හමුදාව මාවිල්ලාරුවෙන් පටන් ගරා යුද්ධය උතුරට යනකොට මේ රටේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොල්ල කෙල්ලෝ 30,000ක් 40,000ක් මේ රටේ ත්‍රිවිධ හමුදාව බේරගත්ත රටවල් ඒ ගම්මාන ආරක්ෂා කරපු නිසා තමයි අපේ හමුදාවට උතුරට ගිහිල්ලා නන්දිකඩාල් කලපුවේදී ප්‍රභාකරන් මරන්න පුළුවන්කම් ලැබුණේ. ඒ වගේම එදා මේ රටේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කියන්නේ ගාම ආරක්ෂක නිලධාරීන් විදියට ඉන්න කාලේ, ඒ කාලේ තුවක්කුවක් තිබ්බේ නෑ ගරු මන්ත්‍රීතුමනි. පොලු කෑල්ල අරගෙන ගිහිල්ලා තමන්ගේ ගමට ත්‍රස්තවාදීන් එනකොට ඒ ත්‍රස්තවාදීන්ගෙන් තමන්ගේ ගම බේරගන්න කටයුතු කරපු රණවිරුවෝ තමයි ඒ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්නේ. අද ඒ බොහෝ දෙනෙක් වයසට ගිහිලා තියෙනවා. ඒක නිසා ගරු මන්ත්‍රීතුමනි මං ආන්න කැමති අද යම් යම් කතා යනවා. සිවිල් ආර්ස දෙපාර්තමේන්තුව විසිරුවා හරනවා කියලා කියනවා. සමහරට ලක්ෂ 10ක් 15ක් 20ක් වන්දියක් දීලා අයින් කරනවා කියලා කියනවා. හැබැයි බොහෝ සිවිල් ආර්ස දෙපාර්තමේන්තුවේ සහෝදරයෝ මගෙත් එක්ක බොහොම සම්බන්ධතාවයක් තියෙනවා. ඒ අය මගෙන් මේක අහනවා ගරු ඇමතුමනි. මං ඔබතුමාගෙන් ඉල්ලන්නේ අද සිවිල් ආර්සක දෙපාර්තමේන්තුවේ මේ නිලධාරී ටික නැත්තම් අද LTT ත්‍රස්තවාදයට වඩා දරුණුම ත්‍රස්තවාදය තියෙන්නේ වනාලින්ගේ. වනාලින් ගම්මාන වැදලා දවසර මිනිස් ජීවිත දෙකක් තුනක් බිලි ගන්නවා.
ඔබතුමා තමයි පේනාට දෙහික් කාලය.
විශාල දේපල ප්‍රමාණයක් විනාශ කරනවා. වගාවන් විනාශ කරනවා. ගරු ඇමතුමනි සිවිල් ආර්ස දෙපාර්තමේන්තුවේ සහෝදරයෝ තමයි අද වනජීවයකට නිලධාරී නැහැ. ඒ නිලධාරීන් තමයි අද ගම්බිම් ආරක්ෂා කරන්නේ. යුද්ධයේ තිබුණු කාලේ වගේම ඒ නිලධාරී තමයි විවසනයක් ගමේ ගම් වතුරක් සුලිසුලඟක් ආවොත් ඉස්සලාම ඇවිල්ලා මිනිස්සුන්ට පිට වෙන්නේ ගමේ ඉන්න නිලධාරී. පන්සලේ පාසලේ ඉස්කෝලේ කොහේ හරි මොනවා හරි කරන්න තියෙනවා නම් ඒ නිලධාරී තමයි වැඩ කරන්නේ. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා රට වෙනුවෙන් කැපවීමක් කරපු සිවිල් ආර්ස දෙපාර්තමේන්තුවේ සහෝදරවන්ට සාධාරණයක් කරන්න, ඔවුන්ට විශ්‍රාම යන ක්‍රමවේදයක් හදන්න, අපි එකඟ වුණ අවුරුදු 22ක සේවිස් එකක් තියෙන අවුරුදු 55ක් සම්පූර්ණ අයට විශ්‍රාම යන්න දෙන්න කියලා ඒක හදන්න. කවුරු හරි කියනවා නම් මේ නිලධාරීන්ගේ රටට වැඩක් නැහැ කියලා. ඒක අමූලික පට්ටපල් බොරුවක් එමත්තුමනි. මේ රටේ ආර්ථිකය හදන්න, ව්‍යාපෘති කරන්න, සංවර්ධන ව්‍යාපෘති වලට මේ අය ගන්න. කවුරුත් ඒකට විරුද්ධ නැහැ. මේ අයගේ රටට වැඩක් ගන්න, ඔවුන්ට හොඳ පුහුණුවක් දෙන්න, දීලා ඒ අයගේ ඒ රැකියාව ආරක්ෂා කරලා දෙන්න කටයුතු කරන්න. යම් මේකින් අපි හිතමු මේ නිලධාරී පහුගේ කාලේ ගරු ඇමතුමනි සමහර නිලධාරී ලක්ෂ 20ක් විතර ණය අරගෙන තියෙනවා. ණය දුන්න වෙලාවවලදී අද රුපියල් ලක්ෂ 10ක් ලක්ෂ 20ක් එයාට වන්දියක් දීලා අයින් කරොත් ඔවුන් මොකද කරන්නේ? තමන් ඉගෙන ගන්න දරුවා ඉන්නවා, තමන්ගේ රෝගී වෙච්ච අම්මලා තාත්තලා ඉන්නවා, තමන්ගේ දරුවෝ රෝගී වෙච්ච අය ඉන්නවා. මේයට නැවත රස්සාවකට යන්න කාලයක් නැහැ. මේ අය කොහමද ආපහු රස්සාවකට යන්නේ? එහෙම වුණොත් මේ අය ගම් වලට ගිහිල්ලා මොනවද කරන්නේ? කරන්න දෙයක් නැහැ.
ඒ නිසා
රණවිරුවන්ගේ අයිතීන් ආරක්ෂා කරා වගේම ගරු ඇමතුමනේ මේ සිවිල් ආර්ස දෙපාර්තමේන්තුවේ අපේ සහෝදර සහෝදරන්ගේ ඒ අයිතීන් ආරක්ෂා කරන්න අවසාන විදියට ගරු ඇමතුමනි පොලිස් දෙපාර්තමේන්තුව ගැන කතා කරනකොට අපි විශේෂයෙන්ම දන්නවා පොලිසියේ කාන්තා පොලිස් නිලධාරිනිය. ඔවුන් අපි දන්නවා විශේෂයෙන්ම රාජකාරිය වලට යනකොට විවාහ වෙලා ඉන්න දරුවෝ ඉස්කෝලේ යන විභාගය කරන අය අද ගොඩාක් දුර තැන් වලට දාලා තියෙනවා. ඔවුන්ගේ පවුල් ජීවිත ආරක්ෂා කරන්න ඔවුන්ට විදියක් නැහැ. ක්‍රමවේදයක් හදන්න ඔවුන්ගේ පවුල් පසුබිම හොයලා බලලා ඉගෙන ගන්න දරුවෝ ඉන්න වියපත් වෙච්ච අම්මා තාත්තා බලා ගන්න ඒ නිලධාරියන්ට ආසන්නම් පොලිස් ස්ථානයක් දෙන්න. ඒ වගේම අයවාහක පොලිස් නිලධාරිනියන් අම්පාර දිස්ත්‍රික්කයේ වගේ සිංහල භාෂාව කතා නොකර දෙමළ ඒ මුස්ලිම් ජනතාව ඉන්න ප්‍රදේශවල රාජකාරිය වලට අරය යොදවන්න එපා. ඒ අයගේ ස්ථාන මාරුවීම් ගැනවත් සැලකිලිමත් වෙන්න කියමින් අවසාන විදියට මේ රටේ ආරක්ෂාවට නායකත්වය දෙන අධිකාරු ජනාධිපතිතුමාට, රාජ්‍යමතුමා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඇමතුමාට, ඒ වගේම අද පොලිස් දෙපාර්තමේන්තුව නිවැරදි මාර්ගයකට ගෙනල්ලා අද පාර්තාලය යටපත් කරන්න පොලිසියට ත්‍රිවිධාමු ඒ වගේම විශේෂකාර බලකාට නායකත්වය දෙන පොලිස් දෙපාර්තමේන්තුවේ විප්ලවීය වෙනසක් ඇති කරපු ටිරන් අලස් ඇමතුමාටත් මගේ ගෞරවනීය ස්තුති කරමින් මේ රට බේරගත සදාකල් අපි අනුස්මරණය කළ යුතු රණවිරුව අමතක නොකර සදාකල් සිහිපත් කරන තැනකට මේ රට අරයන්න කියන එක සිහිපත් කරමින් සියලු දෙනාටම සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මන්නේර ඔබ විශ්ස්තුති.
ඔබ විශ්සිකර මන්තුමනි මීළඟට ගරු උගරු ඇමතුමා
අපේ වීරසිංහ මන්ත්‍රීතුමා මට ප්‍රශ්නයක් යොමු කරා ඒකට උත්තර දෙන්න අවස්ථාව දෙන්න. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් වීරසිංහ මන්ත්‍රීතුමා නිතරම අපිත් එක්ක කතා කරනවා. එතුමාගේ අදහස් අපිට වටිනවා, වැදගත්. ඒ වගේම මම ප්‍රථමයෙන්ම කියන්න ඕනේ අපි කවුරුත් බලෙන් ඉවත් කරන්න, බලෙන් මේක වහන්න අපේ කිසිම තීන්දුවක් නැහැ. හැබැයි අපිට ඕනේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව කාර්යක්ෂම සේවයක් බවට පත් කරන්න. දැනට පවතින සමහර තැන්වල සමහර ආයතනවල වැඩපිළිවෙල පිළිබඳව අපි සතුටු වෙන්නේත් නැහැ. අපි රටට මේක බිලියන 20ක් මේ සඳහා අපි වැයක් දරනවා. ඒක නිසා රටටත් වැදගත් වෙන විශේෂයෙන්ම මේ සේවයේ වටිනාකමක් ඇති වෙන ආකාරයට පුළුල් විදිහට සංවිධානය කරන්න තමයි අපි බලන්නේ. ඒක නිසා කිසිම කෙනෙක් අසාධාරණ විදිහට ඉවත් කරන්නේ නැහැ. ඒ අයගේ සේවය තවදුරටත් ලබා ගන්න අපි කටයුතු කරනවා. අපි කලබල වෙන්න, හදිස්සි වෙන්න දෙයක් නෑ. අපි කිසිම දෙයක් මේ කලබලෙන් කරන්නේ නෑ. සීලු දෙනත් එක්ක සාකච්ඡා කළා තමයි අපි කරන්නේ මන්ත්‍රීතුමා. ඔබතුමාවත් අපි මේ සාකච්ඡාවට සම්බන්ධ කරගන්න සූදානම් වෙනවා.
හරි, බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. මීළඟට ගරු චාස් නිර්මලරාදන් මන්ත්‍රීතුමා, ඔබතුමා විනාඩි 4ක කාලයක් ලැබෙනවා.
நன்றி தலைமதாங்கன உறுப்பினர்களே, இன்று பாதுகாப்பு அமைச்சு, பொதுமக்கள் பாதுகாப்பு அமைச்சு இரண்டு அமைச்சுகளுடைய தலைப்பின் கீழ் 2024 வரவு செலவு திட்ட விவாதம் நடைபெறுகிறது. இதன்போது மிக முக்கியமாக எனது கருத்துக்களை பதிவு செய்ய வேண்டும். குறிப்பாக 2023 விட 2024 83.31 பில்லியன் ரூபாய் இந்த இரண்டு அமைச்சுகளுக்கும் அதிகமாக ஒதுக்கப்பட்டு இருக்கிறது. 2024 இரண்டு அமைச்சுகளுக்கும் 564.44 பில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டிருக்கிறது. அதாவது 14.6% இருக்கிறது. குறிப்பாக இங்கு பார்க்கின்ற போது ஒரு தனிநபருக்காக பாதுகாப்பு செலவினமாக 25,425 ரூபாய் தனிநபருக்காக இந்த அரசாங்கம் செலவிடுவதற்கு பாராளுமன்றத்தில் முன்மொழியப்பட்டிருக்கிறது. ஆனால் ஒரு தனிநபருடைய சுகாதாரத்திற்காக 18,482 ரூபாயும் கல்விக்காக 10,680 ரூபாயும் தனிநபருக்காக செலவிடுவதற்காக ஒதுக்கப்பட்டிருக்கிறது. கல்வியை விட சுகாதாரத்தை விட பாதுகாப்புக்கு அதிகமான தொகை ஒதுக்கப்பட்டிருக்கிறது. தற்பொழுது நாட்டு நெருக்கடி நிலையில் இந்த வரவு செலவு திட்டம் சமர்ப்பிக்கப்பட்ட போதும் விவசாயத்திற்காக 100.4 பில்லியன் ரூபாய் மாத்திரமே ஒதுக்கப்பட்டிருக்கிறது. அது 2.6% இருக்கிறது. மீன்பிடிக்கு வெறும் 7 பில்லியன் ரூபாய் மாத்திரமே ஒதுக்கப்பட்டிருக்கிறது. அது 0.2% இருக்கிறது. கைத்தொழிலுக்கு 9.1 பில்லியன் ரூபாய் ஒதுக்கப்பட்டிருக்கிறது. இது 0.2% இருக்கிறது. ஒரு நாட்டை கட்டியெழுப்ப வேண்டுமாக இருந்தால் விவசாயம், கடற்தொழில், கைத்தொழில் என்பவற்றுக்குத்தான் அதிகமான பணங்கள் ஒதுக்க வேண்டும். அதை விடுத்து பாதுகாப்புக்கு அதிகமான பணங்கள் ஒதுக்குவதால் நாட்டை பொருளாதாரத்தில் முன்னேற்ற முடியாது. இருந்தாலும் அரச தரப்பு நாட்டினுடைய தேசிய பாதுகாப்பு கருதி அதிகமான நிதியை பாதுகாப்புக்கு ஒதுக்குவதாக தற்பொழுது இந்த சபையில் ஆளுங்கட்சி உறுப்பினர்கள் கூறி வருகிறார்கள். நான் அவர்களிடம் ஒரு கேள்வியை கேட்க விரும்புகின்றேன். கடந்த வருடங்களை விட யுத்தமற்ற நாட்டில் அதிகமான பாதுகாப்பு செலவினங்கள் ஒதுக்கப்பட்டு கொண்டு வருகிறது. அப்படி இருக்கின்ற போது ஏன் அதிகமான பாதுகாப்பு செலவினங்கள் ஒதுக்கப்பட்ட போதும் இந்த அரசாங்கத்தினால் போதவஸ்தை கட்டுப்படுத்த முடிந்ததா? இல்லை. கடந்த காலங்களை விட போதைவஸ்து பாவனை, போதைவஸ்து வியாபாரங்கள் அதிகரித்திருக்கிறது. அது பெரியவர்களை தொட்டிருந்தது. தற்பொழுது மாணவர்கள் மத்தியிலும் இந்த போதைவஸ்து பாவனை வியாபாரங்கள் அதிகரிக்கப்பட்டிருக்கிறது. இவ்வளவு பாதுகாப்புக்கு மத்தியிலும் எவ்வாறு இந்த போதைவஸ்து வியாபாரம், போதைவஸ்து பாவனையை கட்டுப்படுத்த முடியவில்லை என்பது மிகவும் ஒரு வலிமையான கேள்வியாக இருக்கிறது. அதேபோல் கடந்த காலங்களை விட தற்பொழுது கொள்ளைகள் அதிகரித்திருக்கிறது. இவ்வளவு ராணுவம், இவ்வளவு போலீஸ், இவ்வளவு பணங்கள் பில்லியன் கணக்கில் நாட்டை அடகு வைத்து பாதுகாப்பு அமைச்சுக்கும் பொதுமக்கள் பாதுகாப்பு அமைச்சுக்கும் பணங்கள் ஒதுக்குகின்ற போதும் இந்த போதைவஸ்து கொள்ளைகளை ஏன் கட்டுப்படுத்த முடியாமல் இருக்கிறது என்பது மிக மிகப்பெரிய ஒரு கேள்வியான விடயமாக இருக்கிறது. இதே போன்றுதான் இந்த நாட்டினுடைய இன்றைய நிலைமையில் யுத்தமற்ற சூழ்நிலையில் இந்த பாதுகாப்பு அமைச்சுக்கும் பொதுமக்கள் பாதுகாப்பு அமைச்சுக்கும் இந்த நிதிகள் இவ்வளவு பெருந்தொகை ஒதுக்குவது என்பது நாட்டை பொருளாதாரத்தில் முன்னேற்ற முடியும் என்பதற்கு ஒரு மாற்றீடாக இருக்கிறது, எதிர்மறையாக இருக்கிறது. கைத்தொழில், விவசாயம், கடத்தொழிலுக்கு ஒதுக்கின்ற நிதி குறிப்பாக ஒரு 3% கூட இல்லை. அந்த நிதி ஒதுக்கவில்லை. ஆனால் பாதுகாப்புக்கும் பொதுமக்கள் பாதுகாப்புக்கும் அதிகமான நிதிகள் ஒதுக்கியிருக்கிறது. இதேபோல எங்களுடைய பிரதேசங்களில் இராணுவத்திடம் இருந்த நிலங்கள் கொஞ்சம் கொஞ்சம் விடுவிக்கப்பட்டிருந்தது. தற்பொழுது அது நிறுத்தப்பட்டிருக்கிறது. பல்வேறுபட்ட இராணுவத்தினுடைய செயல்பாடுகளாக மக்கள் ஒரு இறுக்கமான சூழ்நிலையில் வாழக்கூடிய ஒரு சூழ்நிலை தொடர்ச்சியாக இருக்கிறது. ஆகவே இராஜாங்க அமைச்சருடைய செயற்பாடுகளை நான் பார்க்கின்றேன். நேரடியாக ஒவ்வொரு விடயங்களும் சம்பந்தப்படுகிறீர்கள். ஆனால் விடயங்கள் தொடர்பாக கூட இந்த காணிகள் விடுவிப்பு, போதைவஸ்து கட்டுப்படுத்துதல் தொடர்பாக கூட நீங்கள் முக்கியமான கவனம் எடுக்க வேண்டும் என்று நான் இந்த சந்தர்ப்பத்தில்
கேட்டுக்கொள்கிறேன்.
මුලාසනාරුවට ගරු මන්ත්‍රීතුමනි ඔබතුමාට බොහොම ස්තුතියි. අද විශේෂයෙන්ම ආරක්ෂක අමාත්‍යාංශයේත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේත් 2024 ට අදාළ අය වැය ශීර්ෂය පිළිබඳව කතා කරන මොහොත කැබිනට් අමාත්‍ය ගරු ටිරාන් නලස් මැතිතුමාගෙත් ඒ වගේම මා මිත්‍ර මධ්‍යම පළාත් සභාවේ අපි එකට කටයුතු කරපු පළාත් අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමාගෙත් දේශපාලන අධිකාරී නායකත්වයේ යටතේ පාලනය වෙන විශේෂ ආයතනයක් ජාතික ආරක්ෂාව අපට සපයා දෙන මහජන ආරක්ෂාව අපට සපයා දෙන ප්‍රධානම ආයතන ගණනාවක් පිළිබඳව. ඒ වගේම අපේ රටට එරෙහි සතුරු බලවේගවල උදහසට ලක්වෙච්ච ප්‍රබල ආයතනයක්. පාතාල ලෝකයට මංකොල්ලකරුවන්ට වගේම ත්‍රස්තවාදීන්ට බෙදුම්වාදීන්ට මූලධර්මවාදීන්ට ඒ වගේම විවිධ විදිහේ අන්තවාදී කල්ලි කණ්ඩායම්වල උදහසටත් අකමැත්තටත් ලක්වෙච්ච ආයතන පිළිබඳව තමයි අද අපි මේ කතා බහ කරන්නේ. විශේෂයෙන්ම අපි ආණ්ඩු පක්ෂයේ හිටියත් විපක්ෂයේ හිටියත් අතිවිශිෂ්ට සේවාවක් අපේ රටට ලබා දෙන ආයතන ගණනාවක් පිළිබඳව තමයි ඒ ආයතනවලට අදාළ ඉදිරි වසරේ පැවැත්ම ඉදිරි වසර තුළ පවතින ආකාරය ඊට අදාළ වෙන්විය යුතු මුදල් වැය ලේඛනයේ පිළිබඳව තමයි අදහස් පළ කරන්නේ. නමුත් මම හිතනවා අපට සතුටු වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මුලාසනාරුවට ගරු මන්ත්‍රමනි විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාව සිවිල් ආරක්ෂක බලකාය ඒ වගේම පොලිසිය මම හිතනවා අද මේ අමාත්‍යාංශ අතරින් ගත්තම ටිරාන් නලස් කැබිනට් ගරු ඇමතිතුමාත් රාජ්‍ය ඇමතිතුමාත් මේ නායකත්වයේ සපේන අමාත්‍යාංශය ණය නැති අමාත්‍යාංශයක්. ඒ ණය නැති අමාත්‍යාංශයක් කියලා කියන්නෙම ඒ අමාත්‍යාංශය යටතේ ආයතනවල ඒ ආයතන ප්‍රධානින් වගේම බිම් මට්ටම දක්වාම විහිදලා ගිය නිලධාරීන් පොලිස් නිලධාරීන් ඒ වගේම බිම් මට්ටමේ සිට හමුදා නිලධාරීන් ඉහළ මට්ටමේ සිට බිම් මට්ටම දක්වාම මේ රටේ ඉතිහාසයට දැවැන්ත ජයග්‍රහණ අත්පත් කරලා සජීවි ලෙස දීපු ආයතන. ඒ නිසා ඒ අය අපි දන්නවා මේ රට වෙනුවෙන් ඇසිස්මස් ලේ ජීවිත ඉතා බරපතල ලෙස දන් දීපු පිරිසක්. ඒ නිසා ඒ ශේෂ්ත්‍ර හැල්ලුවට ලක් කරන්න මේ රටේ කිසිදු පුරවැසියෙකුට මේ රටට ආදරය කරන කිසිදු පුරවැසියෙකුට අයිතියක් නැහැ. ඒ නිසා අපි බොහොම ගෞරවයෙන් බෞමාණයෙන් සිහිපත් කරන්නට ඕන ඔවුන්ගේ කාර්යභාරයන්. අපි දන්නවා විවිධ ශේෂ්ත්‍රවල දූෂිත ඉන්නවා, විවිධ සමාජ විරෝධීන් ඉන්නවා. ඒක දේශපාලන ලෝකයටත් අදාළයි, රාජ්‍ය සේවයටත් අදාළයි, සංඝ පරපුරටත් ඒක අදාළයි, ගුරු පරපුරටත් ඒක අදාළයි, පොලිසියටත් ඒක අදාළයි, ආරක්ෂක අංශේ කාටත් ඒක අදාළයි. හැබැයි එයින් අපි අදහස් කරනවාද පොලිසිය යම්කිසි දූෂිතෙක් ඉන්නකොට සමස්ත පොලිසියම දූෂිතයිද? හමුදා අංශවල ත්‍රිවිධ හමුදාවේ කවුරු හරි කෙනෙක් එහෙම ඉන්න පුළුවන්, ඒ ඉන්න කෙනා දෙන්න වෙනුවට ඒ සමස්තය දූෂිතද? ඒ වගේම තමයි දේශපාලන ලෝකයටත් ඒක අදාළයි, සංඝ පරපුරටත් ඒක අදාළයි, ගුරු පරපුරටත් ඒක අදාළයි, සාමාන්‍ය සමාජයටත් ඒක අදාළයි. සංකීර්ණ සමාජ ක්‍රියාවලියක් ඇතුලේ ඒ ආකාරයේ අධ්‍යක්ෂින් ඕන තරම් අපිට තිබෙනවා මුණගැහෙන. හැබැයි අපි විශ්වාස කරනවා විශේෂයෙන්ම මෙන්න මේ පහුගිය වකවානුව තුළ ඒ දැවැන්ත කාර්යභාරය ඉටු කරපු හමුදාපතිගේ ඉඳලා බිම්මට් හමුදාපතිවරු ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ඉඳලා බිම්මට්ටම දක්වා මේ කටයුතු කරපු අය, ඒ වගේම සිවිල් ආරක්ෂක අංශයේ ඉහළ අධ්‍යක්ෂකවරයාගේ සිට බිම්මට්ටම දක්වාම වැඩ කටයුතු කරපු අය, පොලිස්පතිතුමාගේ ඉඳලා බිම්මට්ටම දක්වාම පොලිසිය කොස්තාපල් දක්වාම වැඩ කටයුතු කරපු අය, ඉතාම විශිෂ්ට කාර්යභාරයක් එදත් අතීතයේදී කරා අදත් ඒ කාර්යභාරය කරනවා, ඒක අනාගතයටත් ඒ විදිහම තමයි. අද අපි මේ රට ඇතුලේ ඕන තැනක සැරිසරන්නේ, පාර්ලිමේන්තුව ඇතුළට බය නැතුව එන්නේ, ආයතනයක් ඇතුළට ඕන තැනකට යන්නේ, මහජන බැංකුවකට, ලංකා බැංකුවකට, වෙනත් ආයතනයකට, ඕනම රජයේ ආයතනයකට යන්නේ පොලිසියටයි හමුදාවටයි පින් සිද්ධ වෙන්නේ. ඔවුන් නොහිටින්න නම්, ඔවුන් මේ කැපකිරීම නොකරන්න නම්, ඔවුන්ගේ කාර්යභාරය නොරැකෙන්න නම් අපේ රට තුල ප්‍රජාතන්ත්‍රවාදයකුත් නැහැ, පාර්ලිමේන්තුකුත් මේ වෙනකොට නැහැ, අධිකරණයකුත් මේ වෙනකොට නැහැ. මේ වෙනකොට තියෙන්නේ පැසිස්ට් අශිෂ්ට සම්පන්න පාලන තන්ත්‍රයක්, ත්‍රස්තවාදී පාලන තන්ත්‍රයක්. අපි දන්නවා එක වෙලාවක අපේ රට ඉස්රාලියක් පලස්තීනයක් කරන එක කෙරෙන්න නියමිතලාත් විච්චක වෙලක්වෙත් ඒ ආයතනවල ප්‍රධානීන් ඇතුළු ඒ සියලු නිලධාරීන් ඔක්කම එකට එකතු වෙලා ඒක අපි දන්නවා. ඒ නිසා අපි ඒ කාර්යභාරයේදී අපි විශේෂයෙන්ම ඉතිහාසය අමතක කරලා අපිට යන්න බෑ. ඒ ඉතිහාසය අපිට මගහැරලා යන්න බෑ. ඒ වගේම තමයි පොලිසිය ගත්තොත් පොලිසිය ගමේ ඉඳලා ජාතික මට්ටම දක්වාම ගත්තමත් අද ඒ අය ඉටු කරන කාර්යභාරය කියන්නේ රජයේ අනිත් සේවකයන්ට වඩා බහුවිධ සේවාවක්. ඒ බහුවිධ සේවාව ඇතුලේ ඒ නිලධාරීන් විනයට අනුව පුහුණු කරපු ප්‍රබල ආයතනයක නිලධාරීන් විදිහට ඒ අය කටයුතු කරනවා. විශේෂයෙන්ම රාජ්‍ය සේවයේ වෘත්තීය සමිතිය ඕන තරම් තිබෙනවා. ඒ වගේම මේ රාජ්‍ය සේවයේ අයිතිවාසිකම් දිනා ගන්න විවිධ විදිහේ වැඩසටහන් තිබෙනවා. හැබැයි ත්‍රිවිධ හමුදාවටවත් සිවිල් ආරක්ෂක බලකායටවත් පොලිසියටවත් වෘත්තීය සමිති නැහැ. අයිතිවාසිකම් දිනා ගැනීමේ සටන් නැහැ. ඒ නිසා ඒ අයත් මේ ආර්ථික ක්ෂේත්‍රය ඇතුලේ පීඩනයකට ලක් වෙලා ඉන්න පිරිසක්. විශේෂයෙන්ම පොලිස් කොස්තාපල්ගේ ඉඳලා විශේෂයෙන්ම අපි දැක්කොත් පොලිස් අධිකාරි දක්වා නැත්නම් සහකාර පොලිස් අධිකාරි දක්වා ගත්තම දැඩි පීඩනයකට ලක් වෙලා ඉන්නවා. විවිධ අපහසුතා විශාල රාශියකට මුහුණ දීලා තිබෙනවා. අපි දන්නවා උසස් සින් ලබා දීමේදී වේවා, වැටුප් සැකසීමේදී වේවා, විශ්‍රාම ලබා ගැනීමේදී වේවා ප්‍රායෝගික දුෂ්කරතා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා බොහොම ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලනවා විශේෂයෙන් පොලිස් අධිකාරිගේ සිට ඉහළ නිලධාරීන්ගෙන් ඔබලා රැකිය යුතුයි බිම් මට්ටමේ සියලු නිලධාරීන්. ඒ නිලධාරීන් සුරකින විනාය නැහැ. ගරු ඇමතිතුමාගේ වගකීම, පොලිස්පතිතුමාගේ වගකීම තමයි බිම් මට්ටමේ වීදිලා පැතිරිලා ගම් මට්ටම දක්වාම වීදිලා ඉන්න සියලු දෙල සියලු නිලධාරීන්ගේ කොස්තාපල්ගේ ඉඳලා ඒ සියලු නිලධාරීන්ගේ අවශ්‍යතාවයන් ටික ඒ මානසික මට්ටම පවත්වාගෙන යන්න තෘප්තිමත් විදියට ඒ සේවාව ලබා දෙන්න පුළුවන් මානසික වටපිටාව හදන්න ඕන. අපි දන්න අපි දකිනවා බෝතැන්වලදී ගත්තම ඒ පද්ධතියේ යම් යම් බිඳවැටීම්, මානසික බිඳවැටීම් දුර්වල වීම් තිබෙනවා. ඒකට ඇතැම් ඉහළ නිලධාරීන් වගේ කියන්න ඕන ඉහළ නිලධාරීන්ගේ වගේ ඉහළ නිලධාරීන්ගේ පරිගැනීමට ලක් වෙච්ච නිලධාරීන්ත් ඉන්නවා. ඒ නිසා බරපතල සාධාරණයක් වෘත්තීය සමිතියක් නැති අයිතිවාසිකම් දිනා ගන්න බැරි ආයතනවල බිම් මට්ටමේ නිලධාරීන්ට ඒ ආකාරය අසාධාරණයකට ලක් වෙනවා නම් ඒක මම හිතනවා අපි කාටවත් උස්ලා ගත හැකි කාරණයක් නෙවෙයි. ඒ නිසා අපි විශේෂයෙන්ම ඒ නිලධාරීන් සියලු දෙනා සුදුසු මානසික වටපිටාවක පවත්වාගෙන යන්නට ඕන. ඒ වගේම තෘප්තිමත් ආකාරයට ඒ සියලු දෙනා පවත්වාගෙන යන්නට ඕන. මොකද රට ඇතුලේ තියෙන්නේ විශේෂයෙන්ම යම් යම් ව්‍යාකූල තත්ත්වයන් තිබෙනවා. ඒ සියලු ව්‍යාකූල තත්ත්වයන් ඇතුලේ ඒ පීඩිත ලක්ෂ නිලධාරිනුත් ඇතැම් විටක විවිධ ත්‍රස්ත කල්ලි යොදා ගන්නට පුළුවන්. මොකද පහුගිය වකවානුව තුළ අපිට වෙන්නේ අධ්‍යක්ෂීම් තිබෙනවා. මම විශේෂයෙන්ම අද උපහාරයක් දක්වනවා මේ පාර්ලිමේන්තුවේදී ත්‍රිවිධ හමුදාවේ ඇතුලේ මට මතකයි ඊනියා ත්‍රස්ත බලයනියක් විවිධ තානාපති කාර්යාලය යටතේ, ඒ වගේම විවිධ NGO සංවිධාන යටතේ සිදුවෙච්ච පහුගිය කාලේ ඊනි අරගලය. ඒ ඊනි අරගලය ඇතුලේ මට මතකයි සේනාධිනායකයා පලා ගියා කියන තත්ත්වය ඇතුලේ ඒ ජයග්‍රහණය ගෝල්පේ සීදී භුක්ති විඳපු ත්‍රස්ත කල්ලියක් හිටියා. ඒ ත්‍රස්ත කල්ලිය සංවේදී අවස්ථාවක් විශේෂයෙන්ම හමුදාවේ බොහෝ සෙබළුන්ට. ඒ හමුදා සෙබළුන් ළඟට ආවා කිරිබත් ටික කවුන්ට් ටික කොකිස් ටික හදාගෙන ඇවිල්ලා ඒ ත්‍රස්ත කල්ලියේ ඊනියා ත්‍රස්ත කල්ලියේ විවිධ අය මේ හමුදා සෙබළුන්ට කිරිබත් ටික දෙන්න කවුන්ට් ටික කොකිස් ටික දෙන්න උත්සාහ ගත්තා. බොහොම ආඩම්බරයි ත්‍රිවිධ හමුදාවේ ඒ ආකාරයේ විනයගරුක සෙබළෙක් හදලා තිබුණා. ඒ කිසිවෙකුවත් කිරිබත් කැටයක් අතට ගත්තේ නැහැ, කොකිස් එක කවුන් ගෙඩිය අතට ගත්තේ නැහැ. ඒ අය ඒක ප්‍රතික්ෂේප කරලා පැත්තකට වෙලා හිටියා. මේ ත්‍රස්ත කල්ලියේ විවිධ අය උත්සාහ ගත්තා ඒ ඔවුන් භුක්ති විඳපු ජයග්‍රහණයේ කොටස්කරුව බවට පත් කරගන්න ආරක්ෂක අංශය අය. මම උපහාර දක්වනවා එදා අපි මාධ්‍යෙන් දකිනකොට අපිට කඳුළු ආවා. මේ හමුදා ශේෂ්ත්‍රය ඇතුලේ මේ තරම් විනයගරුක සෙබලෙක් හැදියේ කොහොමද කියලා. ඒ නිසා අපි අපේ පැත්තෙන් ගත්තොත් මේ රටට ආදරය කරන, ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන, පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන, පොලිසියට, ත්‍රිවිධ හමුදාවට, සිවිල් ආරක්ෂක බලකායට ආදරය කරන පුරවැසියෝ හැටියට අපේ ගෞරවනීය උපහාරය ඔබ සියලු දෙනාටම ලබා දෙන්නට ඕන. මොකද ඒක සෙල්ලම් අවස්ථාවක් නෙවෙයි, සංවේදී අවස්ථාවක්. නමුත් හමුදා ඇඳුම ඇඳගත්ත සෙබළු ළඟට ඇවිල්ලා ඒ භුක්ති විඳීම සඳහා ඒ අවස්ථාව සලසනකොට ඒ හමුදා සෙබළු කිසිවෙකුවත් ඒ භුක්ති විඳීම සඳහා සූදානම් වුණේ ප්‍රතික්ෂේප කරලා පාඩුවේ හිටියා. ඒක මම හිතනවා විශේෂ විනයක්, විශේෂ ගුණයක් එයා බලවත් ත්‍රිණයක් බලවත් ගුණයක් කියන එක අමතක කරන්නට අපිට බෑ. ඒ නිසා මම හිතනවා පොලිසිය පැත්තෙන් ගත්තත් අද අපිට ලැබිලා තිබෙනවා සෑහෙන තොරතුරු ප්‍රමාණයක් පොලිසිය හමුදාවේ. නමුත් අපිට කතා කරන්න පුළුවන් අවස්ථාවක් නැහැ. ලැබිලා තියෙන සීමිත ඉඩකඩ තුල විතරයි අපිට කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ.
ඒ නිසා
පොලිසිය පැත්තෙන් ගත්තොත් විශේෂ කාරණා විශාල ප්‍රමාණයක් තිබෙනවා. ශ්‍රී ලංකා පොලිසිය සංවෘත සේවා බවට පත් කර ඊට අවශ්‍ය වූ වැටුප්තල සකස් කිරීමේ අවශ්‍යතාවය සහ ප්‍රමාණවත් විශ්‍රාම වැටුපක් ලබා දීම පිළිබඳව විස්තරයක් තිබෙනවා. නමුත් ඒ විස්තරය මට පැහැදිලි කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම පොලිසි නිලධාරීන්ගේ විවාහක නිල නිවාස අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා යුද්ධ හමුදාවේ ක්‍රියාත්මක ක්‍රමවේදයට සමගාමීව මාසික නිවාස කුලී දීමනාවක් ගෙවීම විශේෂයෙන්ම ඒ ආකාරයට විවාහක නිල නිවාස අවශ්‍යතාවය දැඩිව පවතින කොට්ටාස සඳහා විවාහක නිල නිවාස ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව විශේෂයෙන්ම 2024ට අදාළ වැය ශීර්ෂය ඇතුළට අපිට ඒ ආකාරයේ යෝජනා ලබා දීලා තිබෙනවා. සේවා අවශ්‍යතාවය මත තනතුරට අදාළව වෙන් කර ඇති නිල නිවාසවල නේවාසික පහසුකම් සපයාගනු ලබන පොලිසි නිලධාරීන්ගෙන් නිල නිවාස කුලී අය කිරීම අත්හිටුවීමේ අවශ්‍යතාවය පිළිබඳව යෝජනාවක් අපට අවිලා තිබෙනවා. පොලිස් සේවා පොලිස් ස්ථානවල නේවාසිකව රැඳී සිටින තනිකඩ නිලධාරීන් වෙනුවෙන් ප්‍රමාණවත් බට නිවාස පහසුකම් නොමැතිවීම පිළිබඳව අපට යෝජනා ලැබිලා තිබෙනවා. විශේෂ රාජකාරී සඳහා කැඳව නිලධාරීන් සඳහා ප්‍රමාණවත් නිවාසික පහසුකම් සැපයීමට නොහැකිවීම පිළිබඳව ගරු ඇමතිතුමා අපිට යෝජනා විශේෂයෙන් පොලිසියෙන් අපිට ලැබිලා තිබෙනවා. ඒ වගේම තමයි සියලුම නිලයන් සඳහා නිසි උසස් වීම ක්‍රමවේදයක් සකස් කිරීම සහ ක්‍රමවේදය ස්ථිරව ක්‍රියාත්මක කිරීම පිළිබඳව. ඒ වගේම පොලිස් නිත්‍ය සේවය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ පොලිස් සහායක සේවාවේ පවතින නිලධාරී ඌනතාවය පිළිබඳව විශේෂයෙන් කරුණු අපිට ඉදිරිපත් කළා තිබෙනවා. ඒ වගේම පොලිස් ස්ථානවල ප්‍රවාහන අවශ්‍යතාවයන් සපුරා ගැනීම සඳහා අවශ්‍ය කරන වාහන යතුරුපැදි ප්‍රමාණවත් නොවීම පිළිබඳව අපිට ඒ කාරණා ඉදිරිපත් වෙලා තිබෙනවා. පොලිස් නිලධාරීන් සඳහා සාහන මිලට යතුරුපැදි ලබා දීම හෝ රාජකාරී කටයුතු සඳහා පෞද්ගලික යතුරුපැදි භාවිත කරන නිලධාරීන් සඳහා ඉන්ධන සාධාරණ සාහන ආධාරයක් ලබා දෙන්නට කියලා අපට යෝජනා කරලා
තිබෙනවා.
ඒ වගේම ගරුමන්තුමනි සුළු තප්පර ගණනක් මට දෙන්න. ඒ වගේම තමයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහා විශේෂ පුහුණු අවස්ථා ලබා දීම වගේම අධිකරණ කටයුතු සඳහා අත්අඩංගුවටගෙන පොලිස් ස්ථානවල රඳවා ඇති නඩු බඩු විධිමත් පරිදි ඒ අවශ්‍යතාවයන් භාර දීම සඳහා කියන යෝජනා වගේම තවත් විශාල යෝජනා ප්‍රමාණයක් පොලිසිය පැත්තෙන් ඉටු කර ගැනීම සඳහා කටයුතු යෝජනා විදිහට ඉදිරිපත් කරලා තිබෙනවා. මූලාසන ආරවුඩු ගරුමන්තුමනි මම හිතනවා මම මේ සියලු යෝජනා සභාගත කරනවා. මේ කියන කාරණා පිළිබඳව 2024 අයවැය පිළිබඳව ආයවැයට ඇතුල් කරා මේ සියලු දෙනාගේ අවශ්‍යතාවයන් ඒ ආකාරයෙන් ඉටු කරන්න කියලා අවසන් පණිවිඩය ලබා දෙමින් විශේෂයෙන්ම මතක් කරනවා පාර්ලිමේන්තු කොට්ටාස පොලිස් නිලධාරීන් අතිවිශිෂ්ට කාර්යභාරයක් ඉටු කරනවා. පාර්ලිමේන්තුව රකින්නවා අපි රකින්නවා ඒ ලබා දෙන අතිවිශිෂ්ට කාර්යභාරය පිළිබඳවත් ඒ සියලු දෙනාටම මමගේ ගෞරවණීය ස්තුතිය පුද කරමින් කරු පොලිස්පති කරු විශේෂයෙන්ම අපේ කැබිනට් අමාත්‍ය තිරාන් අලස් අපේ ඇමතිතුමා විශේෂ කාර්යභාරයක් පාතාලේ මැඩලන්න මංකොල්ලකෑ මැඩලන්න අතිවිශිෂ්ට කාර්යභාරයක් ඉටු කරනවා. එතුමටත් රාජ්‍ය ඇමතිතුමාටත් පොලිස්පතිතුමාටත් ත්‍රිවිධ හමුදා ප්‍රතිවරුන්ටත් සීලාරක්ෂක බලකාය
අධ්‍යක්ෂකතුමා
සියලු දෙනාටම 2024 වසරේ සියලු කාර්යභාරයන් බාධාවකින් තොරව ඉටු කිරීමේ වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කර බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි. මීළඟට සානක්‍යම් රාසමාණික්කම් ගරු මන්තුමා ඔබතුමාට විනාඩි 7 කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි. විශේෂ වශයෙන්ම මගේ කතාව පටන් ගන්නකොට මම කැමති මේ මට හම්බෙච්ච ලියුමක් කියවන්න. මේ ලියුම ලියලා තියෙන්නේ උඩින්ම අනේ සර් ටිරාන් නැමැතිතුමාට මේ ටික කියන්න කියලා. ඉතින් ගරු ටිරාන් නැමැතිතුමා ඉන්න නිසා මේක කියලම් පටන් ගන්න පුළුවන්. ඒ ලියුමේ අන්තිමට ඉවර කරලා තියෙන්නේ පොලිසිය නිලධාරියෙක් කියලා තියෙන්නේ. ජීවිතේ විඳවනවා ඇරෙන්න විඳින්න දවසක් අපර නැති වෙනවා. මෙන්න මේක තමයි ලියුමේ ලියලා තියෙන්නේ. ඈ නෑ ඒ ලිව්වේ මේ පැත්තේ මම ලිව්වේ. එහෙම ඉතර ලියන්න තරම් මට අමාරුවක් නෑ මේ කාන්ත නැමැතිතුමා. ආපු ලියුමක් ලියන්නේ මං හිතන ඔබතුමාල වගේ එහෙම වැඩ කරලා අපිට පුරුදු නෑ. පළවෙනියටම තමයි ආරක්ෂක දීමනාව 2008 සිට තාම 1500යි. මේක වැඩි කරන්න කියලා ඉල්ලලා තියෙනවා. දුෂ්කර දීමනාව 2008 සිට තාම රුපියල් 2000යි. අවුරුදු 15කින් කිසිදු වැඩිවීමක් වෙලා නැහැ. මේ පොලිසියේ ඉන්න ඔෆිසර්ස් ලගේ, කියන්නේ මං හිතන PC ලගේ නැත්තම් ඒගොල්ලන්ගේ ඉල්ලීම් අඩුම තරමේ මේ 5000ක් දක්වා වැඩි කරන්න කියලා ඉල්ලීමක් තියෙනවා. ආහාර දීමනාව නොදී බටායක වැඩි කරන්න කියලා ප්ලෑන් එකක් තියෙනවා. ඒකත් ලබා දෙන්නේ 2025 ලු. මේ අලුත් දෙයක් නෙවෙයි 2021 ජූලි මාසයේ දින 24ක් සඳහා දිනකට 1200 බැගින් සියලු දෙනාගේ කැමැත්ත පරිදි 28000ක දීමනාවක් ලබා දුන්නා. අපේ මිහෙල නිලධාරීන්ගේ අකමැත්ත හේතුවෙන් එය නැවත්වා දැම්මා. බැනට දින 14ක් සඳහා දිනකට 1200 බැගින් 16800ක මුදලක් ලැබෙනවා. ඉතිරි දින 10 සඳහා වූ 12000ක මුදල 2024-25 වසරේ අදියර දෙකකට ලබා දීමේ සූදානමක් තියෙනවා කියලා කියනවා. ඒ වගේම තමයි නිලධාරීන්ගේ උසස් වීම පිළිබඳව පොලිසිය නිලධාරීන්ගේ උසස් වීම පිළිබඳව පොලිසියේ කිසිම වැඩපිළිවෙලක් නැහැ කියන චෝදනාව දෙනවා. ඒ කියන්නේ PC කෙනෙක් වශයෙන් පොලිස් කොන්ස්ටබල් කෙනෙක් වශයෙන් අවුරුදු 35ක් 40ක් සේවය කරලා සාජන් කෙනෙක් වෙලා රුපියල් 40000ක විශ්‍රාම වැඩමක් ලබාගෙන ගෙදර ගිහිල්ලා ජීවත් වෙන්න බෑ. නැවත සිකියුරිටි රැකියාවක් කරලා මදුරෝ කකා ඉන්න තමයි අපේ තත්ත්වෙ දෙන්නේ. මේක තමයි මේ ලියුම මයිදන ගරු ටිරාන්නල සමතුමා මේ ටික අහුම්කම් දුන්න. ඔබතුමාට මේ බජට් එක හරහා මේවා කරන්න බැරුව ඇති. මොකද ඔබතුමාටත් මේකේ ඇලකේෂන්ස් කොලේ වන්න අමාරුයි. මං කොලේ පස්සේ මං ඒ විස්තර ටික එවන්නම්. මොකද ඒ නිලධාරියා පාවා දෙන්න බෑ. සමහර මේ ආණ්ඩුවේ ඉන්න මන්ත්‍රීවරුන් පාවා දෙනවා වගේ අපිට එහෙම පාවා දෙන්න බෑ. ඒ වගේම තමයි පොලිසිය පිළිබඳව මේ සාධාරණ ඉල්ලීම් ටික ගරු ටිරාන්නල සමතුමා ඔබතුමාට මේ අවුරුද්ද බැරි නම් වහාම මේ PC ලගේ උසස් ඒ කියන්නේ PC කෙනෙක් කැරියට බැඳිලා එයාට ප්‍රොමෝෂන් එකක් නැතුව එයා සාජන් හැටියට හරි අවුරුදු 35ක් PC හැටියට ඉඳලා අයින් වෙන එක ඉතාමත්ම ඉතාමත් අපිට මේ ප්‍රශ්නයක් දැනෙනවා. මම කියන්නේ එක රාජ්‍ය ආයතනයකවත් මේ බැඳෙන තනතුරෙන්ම රිටයර් වෙන තත්වයක් නැහැ. අපි දිගින් දිගටම පොලිසිය නිලධාරීන් එක්ක පාරේ ගැටෙනවා, උද්ඝෝෂණ වල රණ්ඩු වෙනවා. හැබැයි ආණ්ඩුවක් වශයෙන් ආණ්ඩු කරන කට්ටිය වශයෙන් වගකීමක් තියෙනවා මේ පොලිසිය නිලධාරීන්ගේ සුබසාධන වෙනින් කටයුතු කිරීම. මේ වගේම තමයි දැන් මේ පාර්ලිමේන්තුව තුල ඊයේ පෙරේද අද දිගටම මේ ගෝඨාභය රාජපක්ෂලා වගේ කට්ටිය මේ ආර්ථික ඝාතකයෝ පිළිබඳව කතා කරාම මේ යුද්ධය අවසන් කර මේ නායකයන්ට විරුද්ධව මේකේ පාර්ලිමේන්තුවේ යෝජනා ගේන්න බෑ. හමුදා මේ යුද්ධය ඉවර කරා, යුද්ධ කියලා යුද්ධය විකුණන් කාගත්ත මේ පවුල මේ පාර්ලිමේන්තුවේ අද දවසෙත් කතා හංගිටියම සොල්දාදුවෝ ගැන කතා කරන වීර සොල්දාදුවෝ ගැන කතා කරා. හැබැයි මේ වීර සොල්දාදුවෝ එදිනෙදා ජීවිතේ මුහුණ දෙන ප්‍රශ්න ගැන මේ පාර්ලිමේන්තුවේ කවුරුත් කියා තා ගන්න බෑයි. අද වෙනකොට මේ තියෙන හමුදාව මේ යුද හමුදාව සවේන්ද්‍ර සිල්වා සහ කමල් ගුණරත්නගේ හමුදාවක් බවට පරිවර්තනය වෙලා ඉවරයි. කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් වශයෙන් දැන් බලන්න අපි දැක්ක හේමසිරි ෆර්නැන්ඩෝ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ යාට විරුද්ධව ගත්ත ඇක්ෂන් මොනවද කියලා අපි දැක්කා. දැන් මේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියලා මෙතන ඉන්න මන්ත්‍රී මගේ නම් ගෙදර ගිනි තිබෙන්නේ නැහැ. ගෙදර ගිනි තියෙන තරම් දැන් මම කරලා නැහැ. හැබැයි මෙතන ඉන්න මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියෙනකොට පව ආරක්ෂක ලේකම් රීඩියේ කමල් ගුණරත්න අද වෙනතුරු ඔහුට විරුද්ධව මොනවාරි පරීක්ෂණයක් කරලා ආරම්භ තියනවද? හැබැයි අද සවේන්ද්‍ර සිල්වාගේ ගෙදර මම දැක්ක මේ ඊයේ පෙරේ දාලා තියෙන Facebook එකේ වීඩියෝ එකක් එනවා. මේ සවේන්ද්‍ර සිල්වාගේ ගෙදරට මේ ඔෆිෂල් මගේ නිල නිවස කියලා තමයි අපිට ආරංචි දෙන්නේ. මේ නිල නිවස සඳහා වියදම් කරලා තියෙන වියදම් එක බලනකොට මේ රටේ ඉන්න හමුදාවේ ඉන්න සොල්දාදුවන් ගැන කතා කරන්න මං හිතන වැඩි කවුරුද? අපි ගැටලු තියෙනවා. අපි නිරන්තරයෙන්ම ගැටලු මතු කරනවා. ඒ හමුදාවත් එක්ක නැත්තම් තියෙන ගැටලු අපි මතු කරාට මේක විකුණම් කන්නේ අපි නෙවෙයි. විකුණම් කරන කට්ටිය මේ හමුදාව ගැන මීට වඩා උනන්දුවෙන් බලන්නේ. අද වෙනකොට මම දන්න තරමින් කැම්ප් වල ඉන්න අපිට ඉන්න ඔෆිසර්ස්ලා කියනවා කමල් ගුණරත්න කැම්ප් එකක් අස්සේ එනකොට මෙටල් ඩිටෙක්ටර්ස් ඉස්සරහින් වරන් වෙන්නේ. කමල් ගුණරත්න හරි සවේන්ද්‍ර සිල්වා හරි පාරේ යනකොට වාහන තුනක් එනවා. එතකොට මේ රටේ ඉන්න හමුදාපතිටවත් රටේ ආරක්ෂාව පිළිබඳව ඒගොල්ලන්ටවත් සුවර් නැහැ. ඒකනේ වාහන තුනක් දාගෙන මෙටල් ඩිටෙක්ටර්ස් අරන් යන්නේ. අද හමුදාවේ නිලධාරින්ට මං හිතන්නේ මේ යුද්ධ කාලේවත් ඇති තරම් හමුදාවේ කට්ටිය රට දාලා එනවා. අද මේ වෙනකොට යුද්ධ කාලේ හිටියේ නැගෙනහිර පළාතේ බ්‍රිගේඩියර්ලා දෙන්නයි නම් අද බ්‍රිගේඩියර්ලා හතරක් ඉන්නවා. යුද්ධ කාලේ කර්නල් 4ක් ඉන්න නම් අද කර්නල් 8ක් ඉන්න යුද්ධයක් නැහැ. හැබැයි ඉහළ නිලධාරීන්ට ඔක්කොම වර ප්‍රසාද, පහළ නිලධාරීන්ට ඉහළ නිලධාරීන්ට අසාධාරණකම් වෙනවා. මං දන්නේ මම දන්න විදිහේ සවේන්ද්‍ර සිල්වා ආවන් පස්සේ ප්‍රොමෝෂන් එකක් දෙනවා නම් ලකුණු 20ක් පොයින්ට් සිස්ටම් එකක් ඇති කරගෙන තියෙන එයා. මේ අලුත් දෙයක්. එයාට ප්‍රොමෝෂන් එකක් කාට හරි දෙන්න ඕන නම් එයාගේ පොයින්ට් සිස්ටම් ප්‍රොමෝෂන් එක හම්බ වෙනවා. එයාට කැමති නැත්නම් පොයින්ට් සිස්සත් නැහැ, ප්‍රොමෝෂන් උත් නැහැ. ඉතින් මේක තමයි ඇත්ත තත්ත්වය මේ රට තුළ. ඉතින් ඊට අමතරව දැන් අපි තව එකක් ගත්තොත් එහෙනම් මේ රට බංකුලොත් වෙලා තියෙනකොට මෙතන ආරක්ෂක මූලස්ථානයේ හෙඩ් ක්වාටර්ස් එක බලන්න. ඒකේ කරන්ට් බිල විතරක් මං දන්න තරමින් මාසෙට ලක්ෂ 200ක් කියදන්නලු. හැබැයි ජයන්තිපුර මෙතන ඉස්සරහා ඉන්න ආමිෂ ආමි පොයින්ට් එකේ නිදාගන්න මෙට්ටයක් නැහැ. පනාගොඩ කැම්පේට ගිහිල්ලා බලන්න. විදාගන්න බෙට්ටයක් නැහැ, ටොයිලට් එකක් නැහැ, ෆෑන් එකක් නැහැ. ඉතින් ඒක මේක නිසා මේක තමයි ඇත්ත තත්ත්වය. අද නේවි එකේ මට සේල කෙනෙක් මට කතා කරලා කිව්වා බලන්න සා අපිට ඩෙක් ෂූස් වගේ දුන්න ඉහළ නිලධාරීන්ටයි අපිටයි එකම ඩෙක් ෂූස් ටික දෙනවා කියලා මේ ඩෙක් ෂූස් උත් කැන්සල් කරලා කියලා. ඉතින් මේක තමයි අද මේ රටේ තත්ත්වය. මෙතන හමුදාවයි ත්‍රිවිධ හමුදාවයි තමන්ගේ අවශ්‍යතාවයට තමන්ව පුම්බ ගන්න විකුණන් කරනවා මිස ඒගොල්ලන් පිළිබඳව අද හොයාබන්න ඒ විතරක් නෙවෙයි. අද උදෑසන මඩකළ පොලිසියේ ඉතාමත්ම පහත් නිඳිත වැඩක්, පහත්ම පහත් නිඳිත වැඩක්. මිනිස්සු වලදාලා තියෙන සෙමෙන්ටි එකක් අද උදෑසන ගිහිල්ලා ඩිස්ට්‍රොයි කරලා තියෙනවා. බැටික්ලෝ තරව කියන ප්‍රදේශයේ අද ගිහිල්ලා තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඒ සටන් කරපු ඒ කට්ටිය ඒගොල්ලන්ගේ තාත්තට හරි පුතාට හරි ගඩන්නේ නැහැ. ඒගොල්ලන් කවුද කියලා එයා සෙමෙන්ටි එකක් අනේ ජීවිත මේ තමන් වල්ලා දාලා තියෙන සෙමෙන්ටි එක ගිහිල්ලා අවසන් කරනවා, ගිහිල්ලා ඩිස්ට්‍රොයි කරන්න තරම් පහත් තත්වයක් තියෙනවා, පහත් මානසිකත්වයක් තියෙන්නේ. ඒක නිසා මේ රට තුළ මට ගොඩක් කතා කරන්න දේවල් තියෙනවා. මේ මම මේ ලියුම් ලියාගෙන ආවෙත් නැහැ. මේ ලියුමේ මම ඕනනම් මේ තියෙන කරුණු ටික අඩංගු දේවල් ටික මම ගරු තිරන්නල සමත්තුමාට මම එවන්නම්. ඒ වගේම තමයි ආරක්ෂා පිළිබඳ රාජ්‍ය අමාත්‍යතුමත් ඉන්නවා. මම හිතන්නේ මේ කියපු කරුණු වලට සවන් දීලා තිනවා. අපිට මේ කරුණු දැනගන්න මම ආරක්ෂක කැමතිවත් ආරක්ෂක ලේකම්වත් නෙවෙයි. මේවා එන්නේ හමුදාවෙන්ම, මේවා එන්නේ පොලිසියෙන්ම, මේවා එන්නේ නාවික හමුදාවෙන්. මේක නිසා මේවා දැන් මට කියලා, මට ඇඟිල්ල දික් කරලා, මට විරුද්ධව මඩ ගහන්න මේවා භාවිතා ගන්න නැතුව මම මේ කියපු කරුණු එකින් එක අරගෙන හොයලා බලන්න. මොකද මේ රටේ අද ආර්ථික තත්ත්වය මේ බංකොලොත් වෙලා තියෙන ප්‍රධාන හේතුවක් වෙච්ච කට්ටිය තමයි අද මේ ත්‍රිවිධ හමුදාව විනාශ කරන්න උත්සාහ කරන්නේ. ඒක නිසා මේ අවස්ථාවේදී කියන්න
ඕනේ
අවසන් කරනවා. මේ අවස්ථාවේදී කියන්න ඕනේ මේ රටේ ආර්ථික දිගුකාලීන ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා මේ හමුදාව ත්‍රිවිධ හමුදාව පවා රීස්ට්‍රක්චර් කරන්න කියන එක අපේ ඉල්ලීමක් තියෙනවා. මොකද අද ලක්ෂ ගාණක් තියාගෙන මේන්ටේන් කරගෙන ගන්න බැරි තත්ත්වයක් තියෙනයි. ගෝඨාභය රාජපක්ෂ ඉන්නකොට හමුදාවට මේසන් පාස්වර්ඩ් කරන්නත් බඳව ගත්තා. දැන් මේසන් පාස්වර්ඩ් කරන්නේ කියලා යුද්ධ කරන්නේ කියලා දෙන්නටම එකම පඩිය. ගොවිතැන් කරන්න හමුදාවට බඳ ගත්තා. ඒගොල්ලන්ට යුද්ධ කරන කටියද එකම පඩිය. ඉතින් ඒක නිසා මේ රටේ සියලු
ජනතාවගේ
ආර්ථික වෙනුවෙන් මේව රීස්ට්‍රක්චර් කරන එකත් මේ අවස්ථාවයි බලන්න කියලා ඉල්ලීමක් කරනවා. බොහොම ස්තුතියි.
බොහොමස්ස ගරු මන්තුමනේ මීළඟට ගරු අමතුමා
මෙතුමා වැරදි අදහස් කීපයක් ප්‍රකාශ කරා. ඒ සම්බන්ධයෙන් මම කරුණු දැක්වීමක් කරන්න ඕනේ. එක, අපේ රටේ තියෙන්නේ ශ්‍රී ලංකා හමුදාව. ඒක කවුරුත් දන්නවා. අරයාගේ මෙයා හමුදා මෙහෙ නෑ. එහෙම නිර්වචනය දෙන්න එපා. ඒක වැරදි. එහෙම කවුරුත් වැඩ කරන්නේ නෑ අපේ හමුදාවේ. ඒ වගේම උසස් නිලධාරිනුයි පහළ නිලධාරිනුයි බෙදන්න ලෑස්ති වෙන්නත් එපා. ඒක කරන්න අපි දෙන්නෙත් නෑ. ඒක නිසා අපේ ත්‍රිවිධ හමුදාවේ තියෙනවා command of chain. අපේ ත්‍රිවිධ හමුදාවේ වැඩ කරන විදියක් තියෙනවා, උසස් වීම් දෙන විදියක් තියෙනවා. ආවට ගියාට එක එක්කෙනාට ලකුණු දාලා එහෙම උසස් වීම් දෙන ක්‍රමවේදයක් අපේ ත්‍රිවිධ හමුදාව තුල කවදාක්වත් කරලා නැහැ. ඒක මම වගකීමෙන් කියනවා. ඔබතුමා හැමදාම වගේම මෙතනට politics ගේන්න එපා. මම ඒක ඔබතුමාගේ කරුණාවෙන් ඉල්ලා සිටිනවා. අඩුපාඩු, වැරදි අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒවා අපි හදාගන්න සූදානම්. හැබැයි අසාධාරණ විදිහට චෝදනා කරන එකට අපි විරුද්ධයි. සාධාරණව සත්‍ය තොරතුරු පමණක් හෙළි කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. අපි ත්‍රිවිධ හමුදාවේ සලාක දීමනාව ආර්ථික අර්බුදයේ තියෙද්දි අපේ කොල්ලෝ කෙල්ලොන්ගේ ආහාර පාන වලට රුපියල් 10,000ක් අපි වැඩි කරා. ගිය අප්‍රේල් මාසේ සලාක දීමනාව ජනාධිපතිතුමා කරේ. ඒක බිලියන ගාණක් ඒ වෙනුවෙන් අපි වෙන් කරා. ඒ වගේම විශ්‍රාම ගිහිල්ලා ඉන්න ආබාධිත රණවිරුවන් සඳහාත් ඒ තත්ත්වය අපි ලබලා දුන්නා. ඒක අපි බොහොම වගකීමෙන් කියනවා. අපි නැවත කියනවා, හමුදාවයි මහජනතාවයි දුරස් කරන්න ලෑස්ති වෙන්න එපා. ඒක මේ රටේ කරන්න බෑ. අනිත් එක, අපේ පහළ නිලධාරීන් සහ ඉහළ නිලධාරීන් අතර ભેද ඇති කරන්න එපා. ඒක කරන්නත් බෑ.
කොමිස් සීගරු අමාත්‍යතුමනි, මොකද්ද පොයින්ට් එක? මන්තුමා කියන්න මොකද්ද පොයින්ට් එක?
පෙන්ෂන් මයින් Honorable Minister, මගේ එකම එක ප්‍රශ්නයක් මං අහන්නම්. ඔබතුමා ඔය කියන ඔක්කොම හරිනම් ඇයි සංජය වනසිංහගෙන් පස්සේ තාම Chief of Staff කෙනෙක් පත් කරගන්න බැරි? පොලිස්පති වගේම Chief of Staff කෙනෙක්වත් පත් කරගන්න බෑ. ඉතින් එතනින් හර නිකන් කතා කයිවරු ගන්න එපා ඔබතුමා.
ඔබතුමා
පාර්ලිමේන්තුවේ ඉන්නේ නැතුව දැන් ඇවිල්ලා කයිය ගහනවා. මම මේකට උත්තරයක් දුන්නා. ඒකට අපි ගත්ත ප්‍රතිපත්තිමේ තීන්දුවක්. දැනට
අපේ මාණ්ඩලික ප්‍රධානී තරතුර මාසෙන් මාසෙට සංගීත පුටු තරඟයක් වගේ එක එක්කෙනා වෙනස් වෙනවා. ඒ නිසා අපි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තියෙනවා. අඩුම තරමේ මාස 6ක්වත් ඒ පුටුවේ ඉන්න කෙනෙක්ව පත් කරන්න. ඒ සඳහා අපි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා. ත්‍රිවිධ හමුදාවේ මේ වෙනස්කම් අපි ලබන මාසෙ කරනවා. ඒක කරන්නේ අපිට ඕනේ විදිහට, රජයට ඕනේ විදිහට, ජනාධිපතිතුමාට ඕනේ විදිහට, එක එක අයට ඕනේ වෙලාවට නෙවෙයි. ඒක නිසා අපි හමුදාවේ කිසිම දෙයක් වැටෙන්න, කැඩෙන්න, බාධා වෙන්න අපි දීලා නැහැ.
හරි බොහොම ස්තුතියි ගරු මාත්තුමනි.